கருணாளில் நளின் பெர்னாண்டோ அமர் சும்மா ஒத்துமான வினாடி தாசே கால
මුලසුර ඔබන ගරු මන්ත්‍රීතුමනි 2023 වර්ෂයේ සඳහා එවැ ඉදිරිපත් කරන විවාදයේදී අදහස් දැක්වීමට කාලය වෙන් කිරීම පිළිබඳ මගේ පළමුවෙනි ස්තුතිය ප්‍රකාශ කරනවා ඒ වගේම තමයි අපි සියලු දෙනා දන්නවා මේ 2023 අයවැය ඉදිරිපත් කරන වෙනාවේදී අපි අපේ රට කොයි විදිහටද අපේ රටේ ආර්ථිකය හැසිරෙන්නේ ඒ වගේම ඒ ආර්ථිකයේ කඩාවැටීම තුළ මේ රටේ ජනතාවට වෙච්ච අපහසුතාවය ඒ වගේම පීඩනය සහ ඒ තුලින් ජනතාව විඳපු දුක ගැන අපි අමුතුවෙන් කියන්න ඕනේ නැහැ විශේෂයෙන්ම අපි තමුන්නාසලා දන්නවා සාමාන්‍ය 2023 අයවැයක් හදද්දී 2023 අවුරුද්ද ඉලක්ක සම්පූර්ණ කරගන්නවද ඒ ඉලක්ක වලට යන්න පුළුවන්ද ඒ වගේම 2022 ඒ අවුරුද්දේ තියෙන ප්‍රගතිය මොකද්ද ඒ එක කොහොමද 2023 ට අපි මුණ දෙන්නේ කියන එක තමයි සාමාන්‍ය ආර්ථිකයක් තියෙන වෙලාවක මුදල් අමාත්‍යාංශයටත් ඒ නිලධාරීන්ටත් රටේ ජනාධිපතිවරයාටත් මුදල් ඇමතිරත් තියෙන වගකීම නමුත් 2023 අවුරුද්දේ මේ අයවැය හදද්දී ඉමුණත් අයවැය පිළියෙල කරද්දී එහෙම තත්ත්වයක තියෙන රටක නෙමේ අද අපි සියලු දෙනා ඉන්නේ ඒ අපි කිව්වොත් පසුගිය කාලේ ගැන අපි කතා කරන මතක් කරුවොත් විශේෂයෙන්ම මේ ආර්ථිකයට දැච්ච බලපෑම තුළ මේ රටේ ජනතාවට අවශ්‍ය කරන ඉන්ධන ටික මේ රටේ ජනතාවට අවශ්‍ය කරන ගෑස් ටික රටේ ජනතාවට අවශ්‍ය කරන විදුලිය ලබා දෙන්න නොහැකි වීම ඒ තුලින් රටේ නිෂ්පාදනය වෙච්ච බලපෑම ඒ වගේම මේ රටේ ජනතාවට විශාල දරා ගන්න බැරි බහඬ මිලක් බඩු මිලක් ඒ හරහා ඇති වෙච්ච ආහාර හිගයක් ඒ වගේම ආනයනේ පාලනය වීම ඩොලරේ අඩුවීම නිසා ආනයනේ අඩුවීම තුළ රටේ ජනතාවට අවශ්‍ය කරන ආහාර ටික ලබා ගන්න ආහාර හිගයකට මුහුණ දෙන්න අපිට සිදු වුණා. එවැනි පසුබිමක් තුළ විශේෂයෙන්ම එවැනි පසුබිමක් තුළ අයවැයක් හදනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි කියන එක අපි කවුරුත් දන්නවා. ඒකේ ඒ නිසා තමයි අද විපක්ෂයේ සාමාන්‍ය අයවැයක් කියන්නේ විපක්ෂයේ විවාදයක්. ඒ සම්බන්ධව ප්‍රධාන වශයෙන්ම කරුණු ඉදිරිපත් කරපු ආචාර්ය හර්ෂ සිල්වා මැතිතුමා ඒ කතාව පටන් ගද්දී එතුමා විශාල වශයෙන් මේ ගැන දන්නවා. ඒ නිසා තමයි එතුමා සාමාන්‍ය විදිහට ආහාර නොමැති පවුල් සංඛ්‍යාව ගැන සඳහන් කරා දරිද්‍රතාවය ගැන කතා කරා ඒ වගේම උද්ධමනයේ වෙන ගැන කතා කරා බැංකු පොලිය ගැන කතා කරා මේ සියලු දේ අපි දන්නවා. ආණ්ඩුවක් දන්නවා විපක්ෂයක් දන්නවා මේ පසුගිය කාලේ තිබ්බ රටේ ආර්ථිකය නිසා මේ තත්ත්වයක් තිබ්බයි කියන එක අපිට අලුතෙන් කියන්න ඕන දෙයක් නෙමෙයි. සෑ ඒ නිසා තමයි විශේෂයෙන් මෙතුමා ඒ වාගේ කරුණු ගැන සාකච්ඡා කරලා මේ විවාදයේදී කරුණු දැක්වේ කියන එක අපිට පැහැදිලි වුණා. ඒ වගේම එතුමා කිව්වා එතුමාලා විශේෂයෙන්ම මන්ද පෝෂණය ගැන විශාල මතයක් ගොඩනැගුවා. ඒ නිසා මන්ද පෝෂණය සඳහා මේ අයවැයෙන් මුදල් වෙන් කෙරුවා. ඒ නිසා සන්තෝසයි කියලා. සෑ මං හිතන්නේ එතුමාට ඇත්තටම මේ අයවැය ගැන සන්තෝෂ වෙන්න පුළුවන් ඇති. මොකද මේ රටේ තිබ්බ ආර්ථික තත්ත්වයත් එක්ක එතුමා දන්නවා මේ අයවැයක් හදන්න තියෙන අමාරුව සහ ඒ අයවැය තුලින් කොහොමද ඉදිරි අනාගතයේදී මේ රටේ ආර්ථිකය හදන්න තියෙන බාධා මොනවාද කියන එක එතුමා දන්නවා. විශේෂයෙන්ම අපි දන්නවා අයවැයක් අපි හදද්දී අයවැයකදී විශේෂයෙන්ම රටේ ආදායමත් ඒ වගේම වියදමත් අපි ගැන සැලකිලිමත් වෙද්දී අපිට පුළුවන් තරම් අපි බලන්නේ මේ අයවැය හිගේ පියව ගන්න. ඒ අයවැය හිගේ පියව ගන්න ඕන අපිට ණය ගැනීම සිදු කරන්න ඕන. ඒ ණය ගැනීම අන්තර්ජාතික වශයෙන් හෝ වෙනත් මූල්‍ය ආයතනවලින් ලබා ගන්න ඕන. මේ තියෙන රට තුල මේ තියෙන තත්ත්වය තුල අපිට එවැනි ණය ලැබීම් එහෙමත් නැත්නම් ආධාර ලැබීම් අපිට හම්බෙන්නේ නැහැ කියන එකත් අපි දන්නවා. ඒ නිසා තමයි දේශීය වශයෙන් අපි විශාල අපේ ආදායම එහෙම නැත්නම් අපිට තියෙන වියදම් පියවගන්න අපි මූලික වශයෙන්ම බදු පිළිබඳ අපි බදු ප්‍රතිපත්තිය පිළිබඳ විශ්වාසයක් තියලා තියෙන්නේ. ඒ නිසා තමයි අපි බදු වැඩි කිරීම තුලින් මේ රටේ ආදායම වැඩි කරගන්න වැඩ පිළිවෙලකට යන්න අපි කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අපිට සිදු වෙලා තියෙනවා. ඒ වගේම අපිට අපේ ආදායම වැඩි කරගන්න අවශ්‍ය කරන අපනයනය වැඩි කරගන්න ඕන. එහෙම නැත්නම් අපිට අවශ්‍ය කරන සංචාරක ව්‍යාපාරය වැඩි කරගත්තොත් අපිට ආදායම වැඩි කරගන්න පුළුවන්. විදේශ ශ්‍රමිකයගෙන් අපිට ආදායම වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම විදේශ ආයෝජන වලින් අපිට අපේ ආදායම වැඩි කරගන්න පුළුවන්. මේ සඳහා මම හිතන්නේ මේ සියලු දේ සඳහා මේ අයවැදී දීර්ඝකාලීන වැඩපිළිවෙලක් ආරම්භ කරන්න කටයුතු කරලා තියෙනවා. විශේෂයෙන්ම දීර්ඝකාලීන වැඩපිළිවෙලක් අපි කතා කරන්න අවශ්‍ය වෙන්නේ පසුගිය කාලේ මම කිව්වාගේ තිබ්බ අපේ සමාජයේ එහෙම නැත්නම් අපේ ආර්ථිකයේ බලපෑම සමනය කරගන්න අපිට හැකියාව ලැබුණා. ඒ කියපු ඉන්ධන ටික ලබලා දීලා, ඒ කියපු විදුලිය නැවත ලබලා දීලා, ඒ වගේම ගෑස් ටික ලබලා දීලා මිනිස්සුන්ගේ ජන ජීවිතයට තියෙන බලපෑම් ටික අපි අඩු කරගත්තට පස්සේ අපිට අවශ්‍ය කරනවා මේ අයවැය තුලින් දීර්ඝකාලීන වැඩපිළිවෙලකට යන්න අවස්ථාව ලබා දෙන්න ඕන. ඒ නිසා තමයි විශේෂයෙන්ම මම අමාත්‍යංශත් එක්ක සම්බන්ධ වෙනවා ඒ අන්තර්ජාතික වෙළඳ ප්‍රවර්ධනය කිරීමේ වැඩපිළිවෙලක් අපි අඳුන්වලා දෙනවා මේ අයවැය. විශේෂයෙන්ම මේකෙදී අපි කතා කරන්න ඕන අපි පහවුරුත් දන්නවා මේ නිදහස අපේ 77 විරුද්ධ ආර්ථිකයෙන් පස්සේ විශාල අපනයනේ වගේම රටේ ආයෝජනයේ වැඩි වෙලා විශාල අපනයන ප්‍රමාණයක් වැඩි වෙලා තියෙනවා. එතකොට මේ සම්බන්ධව ආයතන කිහිපයක් අපි අවුරුදු 25-30ක් මේ සඳහා පාවිච්චි කරත් පසුගිය කාලෙ වෙද්දී මේ ආයතනවල තියෙන සක්‍රීයභාවය එහෙම නැත්නම් මේ ආයතනවල තියෙන ප්‍රතිපත්ති ඒ වගේ මේ ආයතනවල තියෙන වෙච්ච වැඩපිළිවෙල අපි ගැන සෑහීමට පත් වෙන්න බැහැ කියන එක මේ පාර්ලිමේන්තුව වගේම රටේ මිනිස්සුත් ජනතාවත් කිව්වා. ඒ නිසා තමයි විශේෂයෙන්ම ජනාධිපතිතුමා යෝජනා කරලා තියෙනවා ආයෝජන මණ්ඩලය ඒ වගේම ආයෝජන මණ්ඩලය ඒ වගේම ඒට සම්බන්ධ ආයතන කීපයක් විශේෂයෙන්ම ආයෝජන මණ්ඩලය ශ්‍රී ලංකා අපනයන රක්ෂණ මණ්ඩලය අපනයන දෙපාර්තමේන්තුව ජාතික ව්‍යවසායත්ව සංවර්ධන අධිකාරිය ඒකාබද්ධ කරලා ආයතනයක් පිහිටන්නේ. මේ ආයතන ටික පිහිටලා ඒ අවශ්‍ය කරන අන්තර්ජාතික වෙළඳ ප්‍රවර්ධන වැඩසටහනට සහයෝගයක් ලබා දෙන්න. ඇත්තටම මේකේ මගේ තව යෝජනාවක් තියෙනවා. මේ සම්බන්ධව වැඩ කරන මගේ අමාත්‍යංශයට තියෙන වාණිජ දෙපාර්තමේන්තුවත් මේ සඳහා එකතු කරගත්තා නම් මම හිතන්නේ මේ සඳහා වැඩි ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වෙයි කියන එක මගේ අදහස. ඒ වගේම මම පසුගිය කාලේ මේ අමාත්‍යංශය බාරගත්තට පස්සේ රටවල් 25කට ආසන්න විදේශ සානාධිපතිවරුත් සමග සාකච්ඡා කරද්දී අපිට හැඟී ගියා අපිට තවත් මේ අපනයන වර්ධනය කරගන්න විශාල අවස්ථාවන් තියෙනවා. මේවා අපිට මගහැරුණු තැන් තියෙනවා. මේ සම්බන්ධව අපි අදහස් දක්වලා ඒ අවශ්‍ය කරන කටයුතු අපි යොමු කරලා තියෙනවා රජයේ වෙත. එතකොට අපිට තියෙනවා ඒ අනුව මම හිතන්නේ අපිට පුළුවන් වෙයි විශේෂයෙන්ම දීපාර්ශ්වික ගිවිසුම් තුළින් ඒ වගේම අපි වෙළඳ ශේෂය සාමාන්‍යයෙන් රටවල් දෙයක් අතර ගත්තොත් අපනයන සහ ආනයන තියෙන වෙළඳ ශේෂයන් අපේ පැත්තට වැඩි නැඹුරුතාවයක් වැඩි වාසියක් ලබා ගන්න පුළුවන් තත්ත්වයකට මේ රටේ ඉදිරියේදී අපිට කටයුතු කරන්න පුළුවන්. ඒ නිසා අපි ඒ සම්බන්ධවත් විශාල වශයෙන් අපි අවධානය යොමු කරලා තියෙනවා. ඒ නිසා තමයි විශේෂයෙන්ම අපනයන වැඩි කරගන්න විශේෂ ආර්ථික කලාප පිහිටවන්න මේ අයවැයදී යෝජනා කරලා තියෙන්නේ. මේකෙදී අපි ඇත්ත වශයෙන්ම ආයෝජන කලාප ගැන සඳහන් කරද්දී අපි පසුගිය අවුරුදු 25ක් තුවක් අපේ ආයෝජන කලාප ඇතුළත තියෙනවා. නමුත් අපිට දැන් ඉදිරියට මේ ලෝකේ අපිට අපනයන සඳහා අවශ්‍ය කරන අලුත් නිපැයුම් අපිට නිෂ්පාදනය කරන්න අවස්ථාව තියෙනවා. විශේෂයෙන්ම අගේ එකතු කළ භාණ්ඩ නිෂ්පාදනය වැලියු ඇඩිෂන් ප්‍රොඩක්ට්ස් වලට අපිට වැඩි අවස්ථාවක් ලැබෙනවා. මොකද අපි සියලු රටවල් වල ඒ නායකොත් එක්ක සාකච්ඡා කරලා දීයගේ අදහස තියෙන්නේ රෝ මැටීරියල් එහෙම නැත්නම් අමුද්‍රව්‍ය වශයෙන් මේ රටවල් වලට අපනයනයට වඩා ඒවා වැලියු ඇඩිෂන් එකක් එහෙම නැත්නම් ඒ අගේ එකතු කිරීමක් එක්ක එව්වොත් ඒ රටවල් සියලු දිනාටම දෙගොල්ලන්ට මේක වාසිය ඇති වෙනයි කියන එක ඒගොල්ලෝ විශේෂයෙන්ම ප්‍රකාශ කරා. ඒ වගේම අපි විශේෂයෙන්ම ජනාධිපතිතුමා මේ අයවැය සඳහන් කරලා තිබ්බා කුෂි අපනයනය සඳහා විශාල පරිශ්‍රමයක් එහෙම නැත්නම් විශාල දිරිගැන්වීමක් කරනවා. විශේෂයෙන්ම එඳුනවා සඳහන් කරලා තිබ්බා කුරුඳු සම්බන්ධ වෙනම ආයතනයක් පිහිටනවා. ඒ ආයතනය තුලින් ඒ සඳහා අවශ්‍ය කරන පහසුකම් ලබා දෙනවයි කියන එක. මේකෙදි මම විශේෂයෙන්ම කියන්න ඕන, අපි ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට කුරුඳු සඳහා අපිට සිලෝන් සිරමන් කියන නාමය ලබා ගන්න අපේ ආයතනයේ අපේ අමාත්‍යාංශය යට තියෙන බුද්ධිමය දේපළ ඒ ආයතනය කටයුතු කෙරුවා. එතකොට මේකේ තියෙන්නේ භූගෝලීය දර්ශනකේ මත පදනම් වෙච්ච සන්නාමයක් ලබා ගැනීමක්. ඒ නිසා ඒක ඊට පස්සේ අපිට අනිවාර්යෙන් මේ අපේ රටට විතරක් ආවේනික එහෙම නැත්නම් රටට අයිති නිෂ්පාදනයක් බවට පත් වෙනවා. ඒ නිසා ඉදිරියේදී අපි විශේෂයෙන්ම පෙප, ඒ කියන්නේ සිලෝන් පෙප කියන එකත්, ඒ වගේම සිලෝන් කැෂියු කියන ඒ ආයතන දෙකත්, ඒ ආයතන දෙකත් අපිට පුළුවන් වෙනවා ඉදිරියේදී මේ සඳහා එකතු කරගන්න. ඒ නිසා විශාල වැටීමක් තිබ්බ කුෂි ආර්ථිකය පැත්තෙන් තිබ්බ කුෂි ආර්ථිකය නග්ග ගන්න අපේ වැඩපිළිවෙලක් අපි ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම අපි කවුරුත් දන්නවා විශේෂයෙන්ම කඩාවැටෙන ආර්ථිකයක් තියෙන රටක ඒ ආර්ථිකය හදාගන්නකම්, එහෙම නැත්නම් රටේ ජනතාවට ආර්ථික තුලින් ප්‍රතිලාභ ලැබෙනකම් අනිවාර්යයෙන්ම ජනතාවට සුබ සාධනයේ සම්බන්ධව ඒ බලාගන්නකේ රජයේ යුතුකමක්, එහෙම නැත්නම් රජයේ වගකීමක්. ඒ නිසා තමයි සමාජ සුබ සාධනයේ සඳහා විශාල වැඩ කොටසක්, එහෙම නැත්නම් විශාල මුදල් ප්‍රමාණයක් මේ අයවැය වෙන් කරලා තියෙන්නේ. ඒ වගේම ඒ අනුව තමයි අපි විශේෂයෙන්ම පහුගිය මාස කීපයක් මේ තමන්ට තමන්ගේ ආහාර වේල, එහෙම නැත්නම් තමන්ට අවශ්‍ය කරන ආහාර ටික ලබා ගන්න බැරුව ඒ අයට තමන්ගේ කොච්චර වේල් ප්‍රමාණයක් ඒ අයගෙන් මගහැරනවද, එහෙම නැත්නම් අවශ්‍ය කරන ප්‍රමාණයට වඩා කොච්චරද ඒ ආහාර ගන්නෙ, ඒ සියලු දේ සමීක්ෂණය කරලා අපි වාර්තාවක් ලබාගෙන ඒ අවශ්‍ය කරන පවුල් ප්‍රමාණය අපි මේ වෙනකොට අඳුරගෙන තියෙනවා. ඒ නිසා තමයි මේ අයවැය යෝජනාවේදී යෝජනා කරන්නේ ඉදිරි මාස 3 තුල මේ අයට අවශ්‍ය කරන මුදල් ප්‍රමාණය ලබා දීලා ඒගොල්ලන්ගේ ඒ පවුල් වල තියෙන අවශ්‍ය දරිද්‍රතාවයට හරියන දරිද්‍රතාවයේ අනුව ඒ අයට අවශ්‍ය කරන මුදල් ප්‍රමාණයක් ලබා දෙන්න කටයුතු කරන්නේ. ඒ වගේම අපි කවුරුත් හැමදිස්සෙම අපි කතා කරපු දෙයක් තමයි මන්දපෝෂණය, ළමා මන්දපෝෂණය සහ මන්දපෝෂණ තත්ත්වයක් මේ රටේ තුලේ වැඩිවීමක් තියෙනවා කියන එක. ඒ නිසා අපි සියලු දෙනා මේ පාර්ලිමේන්තු ඉන්න මන්ත්‍රීවරුත් සියලු දෙනාගෙත් අදහස් උනේ මේ සම්බන්ධව කඩිනම් ඉක්මනින් අපිට තීන්දුවක් ගන්න ඕන, මේ මන්දපෝෂණයේ තත්ත්වය වැඩි කරන්නේ නැතුව මේක අඩු කරගන්න වැඩපිළිවෙලකට අපි යන්න ඕනයි කියන. ඒ නිසා තමයි මේ අයවැය මේ විශේෂයෙන්ම ත්‍රිපෝෂ වැඩසටහන, ඒ වගේම මන්දපෝෂණයේ තියෙන ලරුවන් සඳහා මුදල් වෙන් කරලා මේ අයවැයදී අපි ඒ සම්බන්ධව කටයුතු කරන්න කටයුතු කෙරුවේ. ඒ වගේම අපිට තවත් විශාල තිබ්බ ගැටලුවක් තමයි මේ ගර්භණී මව්වරුන් මෙයාගේ පෝෂණය සම්බන්ධ විශාල ගැටලු සාගත තත්ත්වයන් පසුගිය කාලේ අපිට අහන්න ලැබුණා. ඒ වගේම තමයි ඒ සම්බන්ධව විශාල වශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ සහ ඒ අමාත්‍යාංශ සියලු දෙනා සාකච්ඡා කරලා මේ අයට අනාගතයේදී මේ තත්ත්වයෙන් මිදෙන්න, මේ අයගේ තියෙන පෝෂණ තත්ත්වය නැවත හදා ගන්න පුළුවන් තත්ත්වයකට ගේන්න ඕනයි කියන එක තීන්දුව කරා. ඒ අනුව තමයි විශේෂයෙන්ම ගැබිණි මව්වරු සඳහා පෝෂණ මල්ල ලැබත ලබා දෙන්න මේ අයවැය සඳහා යෝජනා ඉදිරිපත් කරලා මුදල් වෙන් කරලා තියෙන්නේ. ඒ නිසා අපි කියන්නේ දැන් අපිට මේ සියලු දේ දෙන්නේ මේ රටේ ජනතාවට තියෙන ඒ ආර්ථික ප්‍රශ්න, ආර්ථික අඩුපාඩු, ඒ වගේම එයාට ඒ සහනය ලබා දෙන්න ඕන නිසා. හැබැයි මේක අපිට දිගටම කරන්න බෑ. මේකෙන් අපි කොහොමද එළියට එන්නේ කියන එක රජයක් විදියට වගේම රටේ ජනතාවටත් ඒකේ වගකීමක් තියෙනවා. ඒ නිසා තමයි අපි මේ සඳහා වැඩපිළිවෙලක් අපි ආරම්භ කරලා තියෙනවා. මේකට කොහොමද අපි උත්තර දෙන්නේ? අනාගතයේ දීර්ඝකාලීන වැඩපිළිවෙල මොකද්ද? මේ සහනාධාර නැති කරලා ඒ අයට එයාගේ ස්වයන් තමන්ට ආදායම් වැඩි කරගෙන තමන්ට අවශ්‍ය කරන ආහාර ටික, එහෙම නැත්නම් තමන්ගේ පෝෂණය, එහෙම නැත්නම් දරුවන්ගේ අධ්‍යාපනයේ කටයුතු ඉස්සරහට කරගන්නේ. ඒ නිසා තමයි 2023 අයවැයෙන් කුටුම්භගත ව්‍යවසායකින් කියලා අපි නම් කරගත්තු යම් කොටසක් ව්‍යවසායෙන් බවට පත් කරගන්න කටයුතු කරලා තියෙනවා. ඒ නිසා ඒ සඳහා විශේෂයෙන්ම වැඩිහිටි ආබාධිත පුද්ගලයන් වැන්දමුවන් ශක්තිමත් කිරීම සඳහා අපි මිලියන 250ක මුදලක් මේ සඳහා වෙන් කරලා තියෙනවා. මේකෙදී අපි විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන කාන්තාව මුල් කරගෙන මේ සම්බන්ධව විශාල වැඩ කොටසක් කරන්න. මොකද පහුගිය කාලේ මම අමාත්‍යවරයා වශයෙන් පත් වුණාට පස්සේ මම සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකටම ජීවන වියදම් පාරිභෝගික සේවා කමිටුවක් පිහිටෙව්වා. කැබිනට් මණ්ඩලය අනුමැතිය සහිතව. ඒකෙදි අපි ගත්තා විශේෂයෙන්ම මේ කාන්තාවෝ ඒ අයට කොච්චර ප්‍රමාණයක් යම් මුදලක් දුන්නොත් මේ අය ව්‍යවසායකව බවට පත් කරන්න පුළුවන්ද කියන එක ඒ සියලු වාර්තා අපි අරගෙන තියෙන නිසා විශේෂයෙන්ම අපි මේ වැඩසටහන ආරම්භ කරන්න මුදල් වෙන් කරලා තියෙනවා. වෙන් කරව මුදල් වලින් විශේෂයෙන්ම ජායල වත්තල කටාන මීගමුව සහ කැලණිය ප්‍රදේශවලින් ආරම්භ කරලා තියෙනවා. දිලිඳු ඒ කාන්තාවන් සඳහා තමන්ගේ ශක්තියෙන් නැගී සිටින්න පුළුවන් ආර්ථිකයක් ගොඩනගන්න පුළුවන් වැඩපිළිවෙකට අපි යන්න පුළුවන්. ඒ නිසා මම විශේෂයෙන්ම කියනවා දැන් අපිට පක්ෂ විපක්ෂ සියලු දෙනාට එක මතයකට එන්න පුළුවන් තැනක් තියෙනවා. විශේෂයෙන්ම දැන් අපි කවුරුත් දන්නවා දැන් මේ රටේ පළවෙනි අපේ ආදායම ලබා ගන්නේ බදු වලින් සහ ඒ වගේම ඒ සම්බන්ධ තියෙන ආදායම ලබා ගන්න ක්‍රම වලින්. එතකොට විශේෂයෙන්ම මේ බදු ලබා ගන්න නම් අපිට තියෙන ක්‍රම දෙකක් තියෙනවා. එකක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, එකක් ශ්‍රී ලංකා රේගුව, ඒ වගේම සුරා බදු දෙපාර්තමේන්තුව විශාල වගකීමක් තියෙනවා. එතකොට අපිට විශේෂයෙන්ම හර්ෂ ශිල්ව මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් තියෙන මුදල් කමිටුවේදී මමත් ඒකේ සමාජිකයෙක් එතුමාට පුළුවන් මේ සම්බන්ධව ඒ ආයතන හැමතිස්සෙම ඒ සම්බන්ධව කටයුතු කරන ආයතන අපේ මුදල් කාරක සභාවත් එක්ක ඒ නිසා මේ ආයතනත් එක්ක සාකච්ඡා කරලා පුළුවන් කොච්චර ප්‍රමාණයක් මුදල් එකතු කිරීම ඒවල තියෙන අඩුපාඩු සාකච්ඡා කරලා ඒ අවශ්‍ය කරන මුදල් ප්‍රමාණය රටේ ආදායමට එකතු කරගන්නවද කියන එක බලන්න පුළුවන්. ඒ නිසා මම හිතන්නේ විශේෂයෙන්ම හර්ෂ ශිල්ව මැතිතුමාටත් විශාල වගකීමක් තියෙනවා මේ ඉදිරියේදී ඒ සභාපතිකත්වයේ ලැබුවම ඒ හරහා මේ රටේ ආදායම වැඩි කරගන්න වැඩපිළිවෙලට සහයෝගය දෙන්න ඒ වගේම මුදල් අමාත්‍යාංශයේ වගකීමක් තියෙනවා. ඒ සම්බන්ධව කටයුතු කරලා අපේ තියෙන සම්පූර්ණ වැඩිම ආදායම ලබන බදු ආදායමත් ඊට සම්බන්ධ ආයතනවල තියෙන ආදායමත් වැඩි කරගන්න කටයුතු කරන්න. ඒ නිසා විශේෂයෙන්ම මේ අයවැයේදී මම ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන්ම විපක්ෂයට වෙනදාට වැඩිය සාපේක්ෂව වෙන අවුරුදු වලට වැඩිය ඉතාමත් කාලෝචිත මේ තියෙන தත්ත්වයේ තේරුම් අරගෙන මේ විවාදයේ සම්බන්ධ වෙලා තියදී අපි දැක්කා විශේෂයෙන්ම අද ඒ විපක්ෂයේ විවාදය ආරම්භ කරපු හර්ෂ සිල්වා මැතිතුමත් ඉතුරු කතිගියොත් මේ தත්ත්වයේ තේරුම් ගත්තොත් මොකද මේකේ ඊළඟ එන්නේ විපක්ෂයේ කවද හෝ ආණ්ඩුවකට. එතකොට මේ සියලු දෙනා මේ රටත් ඉස්සරහට array යනවා නම් මේ සියලු දෙනා මේකට සහයෝගය ලබා දෙනවා. ඒ නිසා මම මුළු සනෝබර මන්ත්‍රීතුමනි සියලු දෙනාටම නැවත වාරයක් ස්තුතිවන්ත වෙනවා.
සුති ගරුතුමා, ගරු මහාචාර්ය චරිත හේරත් මෙතුමා, ඔබතුමාට විනාඩි 9ක කාලයක් තිබෙනවා.
ගරු මුලාසන ආරූඪ මන්ත්‍රීතුමනි, මෙවර 2023 අයවැය ඉදිරිපත් කිරීමෙන් පසු පවත්වන මේ සංවාදයට මේ විවාදයට සහභාගී වෙන්න ලැබීම ගැන මම ඉතාම සතුටටපත් වෙනවා. විශේෂයෙන්ම මේ අයවැය සම්බන්ධව මගේ පළවෙනි නිරීක්ෂණය තමයි ගරු සභාපතිතුමනි, මේ අයවැය ඇතුලේ තියෙන ප්‍රධාන සංකල්ප ටික පිටිපස්සේ බරපතල දේශපාලනයකුත් තියෙනවා. මේක මම මෙහෙම කියන්නේ අයවැයේ තියෙන සංඛ්‍යා එක්ක සංකල්ප එක්ක අපි ගනුදෙනු කරමු. හැබැයි මේක පිටිපස්සේ තියෙන මේ පළල් දේශපාලනය අපි තේරුම් ගන්න ඕන. රනිල් වික්‍රමසිංහ මැතිතුමා 1999 දිත් ඒ වගේම 2005 දිත් තමන්ගේ ජනාධිපති වරණයදී ඉදිරිපත් කරපු අදහස මෙතන නැවත වතාවක් වෙනස් විදියකට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම 2005 ඉඳලා අපි බරපතල විදියට සාකච්ඡා කරපු සමහර දේශපාලන ස්ථාවර අපේ පැත්තේ කණ්ඩායම බරපතල විදියට ප්‍රතික්ෂේප කරපු, අපිට ඔබට ඡන්දේ දීපු ජනතාව පැහැදිලිව ප්‍රතික්ෂේප කරපු සමහර ප්‍රධාන දේශපාලන ස්ථාවර මෙවර අයවැය ඇතුලේ රජයේ වැඩසටහනක් විදියට අපේ ජනතාවගෙන් පත්වෙච්ච මගේ සහෝදර මන්ත්‍රීතුමාලගේ අනුමැතිය එක්කෙන එකක් විදියට ඇවිල්ලා තියෙනවා. මේක මම කියන්නේ බොහොම පැහැදිලි විවෘත මනසකින්. එහෙම කියන්නේ මේ වෙලාවේ මේ රටේ තියෙන ආර්ථික තත්ත්වය නොදැන නෙමෙයි. ඒකට අපි උත්තර දෙන්න ඕන කියන එක පසු පැත්තකට දාලා නෙමෙයි. හැබැයි ඒ වුණාට මේක පිටිපස්සේ බරපතල දේශපාලනයක් තියෙනවා. මේක පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ, අපි මේ අයවැය දෙස බලද්දී මට කියන්න හිතුණා විශේෂයෙන්ම මීට මාස කීපයකට ඉස්සෙල්ලා රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළා අතුරු අයවැයක්. අගෝස්තු මාසේ 8 වෙනිදා අතුරු අයවැයක් ඉදිරිපත් කෙරුවා. මම යෝජනා කරනවා මේ ඊයේ ඉදිරිපත් කරපු අයවැය හදපු අය මේ බොක්ස් එකේ ඉන්නවා නම් මේ දෙක එකතැන තියලා බලන්න කියලා. මේ දෙක එකතැන තියලා බලන්න කියලා. එකට එකක් එකට එකක් සමහර තැන්වල ගැලපෙන්නේ නැති ඒවා කියලා තියෙන්නේ. මේ එකක් ලියලා තියෙන්නේ එක නිලධාරියෙක්, අනික ලියලා තියෙන්නේ තව නිලධාරියෙක්. ඒ දෙන්න තමන්ට කැමති ඒවා ලියලා අගමැතිතුමා, ඒ කාලේ ජනාධිපතිතුමා දැන් එතුමා හරහා මේක ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ නිසා මේක බරපතල, මේක ඇතුලේ තියෙනවා බරපතල කාලය තල්ලු කර ගැනීමේ උත්සාහයක්. මේ හුඟක් ඒවා කරන්න පුළුවන් ඒවා නෙමෙයි. ගරු සභාපතිතුමනි 2022 අගෝස්තු මාසේ 30 වෙනිදා ඉදිරිපත් කරපු, ඒ 8 වෙනිදා නෙමෙයි 30 වෙනිදා ඉදිරිපත් කරපු මුල් අයවැයේදී කියනවා National Debt Management Agency අප පිහිටනවායි කියලා. කෝ එක මේකේ දාලවත් නැහැ, එහෙම එකක් පිහිටලත් නැහැ. National Agency for Public Private Partnership 17 වෙනි අතුරු අයවැයේ ඒක මේකෙත් නැහැ, එහෙම එකක් දන්නෙත් නැහැ. ඒ වගේම යූත් ඇග්‍රිකල්චර් කම්පැනි කියලා කම්පැනි මාලාවක් හදනවා කියලා දුන්නා. එහෙම වචනයක්වත් මේකේ නැහැ. මාස 8කට ඉස්සෙල්ලා විශාල සංකල්පයක් ගෙනල්ලා දානවා මේ ගමන. ඒක මේක ඇතුලේ ගලපන්නේවත් දාන්නේවත් නැහැ. ට්‍රේඩ් ඇඩ්ජස්ට්මන්ට් ප්‍රෝග්‍රෑම් 31.2 ඒක ගැන වචනයක්වත් නැහැ. එහෙම තියෙද්දි මේ ගමන අද දාලා තියෙන ඊය දාපු අයවැය කියනවා නව මූල්‍ය වත්කම් කළමනාකරණ පනතක් ගේනවා. මේක ගේන්න පුළුවන් වෙයිද? මම හිතන්නේ නැහැ. ශුද්‍ර මූල්‍ය ණය නියාමන අධිකාරියක් ගේනවා. දේශපාලන ජාත්‍යන් ඒ වගේම සුරාබදු රසායනාගාරයක් ගේනවා. මේ වගේ මම කියන්නේ මේ වෙලාවේ රටේ අවශ්‍ය කරන එකට එහා ගිය කල්පනාවක් කවුරු හරි මේක ලියපු එක්කෙනා තුල තියෙනවා. ඒ කල්පනාව ජනාධිපතිතුමත් අපේම මිත්‍ර අපේම ඡන්දේ අපේ පාක්ෂිකයන්ගේ ඔබේ අපේ පාක්ෂිකයන්ගේ ඡන්දෙන්පත් වෙච්ච අපේ කණ්ඩායම පිටින් ඒක ගේන්න හදනවා කියලා තමයි මගේ දෙවෙනි නිරීක්ෂණය වෙන්නේ. ඒ වගේම මම කියන්නේ මේ යෝජනා කරන නීති ක්‍රියාත්මක කරන්න හදන්න පුළුවන් වෙයි කියලා මම හිතන්නේ නැහැ. අපි බලමු ඊළඟ අයවැය ඔය ආණ්ඩුවෙන්ම ගෙනාවොත් මේ ටික ඔක්කොම පැත්තකට දාලා අලුත්ම සෙට් එකක් දානවා. මේක හරියට අර කඩදාසි ක්‍රීඩාවක් වගේ මාස 4කට ඉස්සෙල්ලා එකම වචන ටිකක් දාලා එකක් දානවා. ඊළඟට මාස 4කට පස්සේ තව එකක් දානවා. මේකේ කිසිම පදනමක් නැහැ. රටේ ජනතාව, රටේ ඒ වගේම ජාත්‍යන්තර සමාජයේ රැවටීමක් විතරයි වෙන්නේ. ඊළඟට මේ කෘෂිකාර්මික කටයුතු සඳහා ඉඩම් පවර දෙනවයි කියලා ඉඩම් විශේෂයෙන්ම LRC පනත 1972 මේ පනත සම්බන්ධව ප්‍රශ්න ගණනාවක් තියෙනවා. අපි කෝප් කමිටුවේ මේක දෙතුන් පාරක් විභාග කරලා තියෙනවා. මේ LRC පනත යට තියෙන ඉඩම් 1977 ඉඳලා හැම ආණ්ඩුවක්ම වැරදි විදියට පාවිච්චි කරුවා. ඒකට නෛතික පදනම ලබා දෙන්න මේ අයවැයේදී යෝජනා කරනවා දිස්ත්‍රික් ලේකම්ට සහ ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතිය තුල පමණක් ඒ ඉඩම් වෙන අයට දෙන්න පුළුවන් කියලා. මේක කියවලා බලන්න කියලා මම ආණ්ඩු පක්ෂේ ඉන්න ගරු මගේ හිතවත් මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා හිටිනවා. මේක ඉතාම බරපතල ප්‍රශ්නයක්. LRC එකත් ප්‍රශ්නයක් තමයි. LRC එක ගන්න හැම ඇමතිවරයම ඒක තමන්ගේ යාළුවන්ට දෙනවා. ඒකත් ඇත්ත. හැබැයි LRC එක වහන්න කියලා ප්‍රාදේශීය ලේකම්තුමාලා හරහා තම තමන්ගේ කැමැති ගජමිතුරන්ට රජයේ ඉඩම් දෙනවා නම් ඒකත් වැරදි. ඒක ස්ථාපිත කරන්න මේකේ හදලා තියෙනවා. ඉඩම් ඇමතිවරයෙක් ඉන්නවා නම් එතුමාට මම කියනවා තමුන්නාංශගේ බලෙත් ඉවර වෙන්න යන්නේ. මේක ඉවර වෙච්ච ගමන් ඒ වගේම National Development Committee 17.2 මොකද්ද මේ කියන්නේ? අර පාස්කරලිංගම් මැතිතුමාගේ 2015 කාලේ එකක් වගේ කැබිනට් මණ්ඩලයේ මෙතන කවුරුවත් නැහැ. කැබිනට් මණ්ඩලයේ අක්‍රීය කරලා පාස්කරලිංගම් කරන එකක් මේක ඇතුළට ගේන්න යනවා. මේක තමයි මේ කියන්නේ. ඒක වැරදි. ඒ නිසා විශේෂයෙන්ම මේක සම්බන්ධව අපේ රටේ ව්‍යාපෘති සම්බන්ධව පළල් විමර්ශනයක් ඕන. ඒක මම පිළිගන්නවා. අපේ රටේ ව්‍යාපෘති කරන විදිය, ගේන විදිය වැරදි කියලා අපි දන්නවා. හැබැයි ඒක එක්තරා කැබිනට් මණ්ඩලයේ ඉද්දි පාර්ලිමේන්තුව තියෙද්දි වෙනම කණ්ඩායමකට අධීක්ෂණය කරලා ස්ක්‍රීන් කරන්න දෙන එකත් වැරදි. මෙන්න මේක මේ අයවැයෙන් දාලා තියෙනවා. ගරු ආණ්ඩු පක්ෂ මන්ත්‍රීතුමාලට මම යෝජනා කරනවා මේක බලන්න කියලා. ඌව විශ්වවිද්‍යාලයට වෛද්‍ය පීඨයක් දෙන එක ඉතාම හොඳයි. ඒක ගැන අපි සතුටුයි. ඒ වගේම මම මේ වෙලාවේ යම්කිසි ස්තුතියක් සහිතව කියන්න ඕන වයඹ විශ්වවිද්‍යාලයේ අපේ කුලියාපිටිය වෛද්‍ය පීඨය නැවත වතාවක් කුලියාපිටියෙම තියන්න වර්තමාන ජනාධිපතිතුමා වැඩ කරලා තියෙනවා. අපි ඒකට ස්තුතිවන්ත වෙනවා. අපේ කාලේ අපේ දිස්ත්‍රික්කේ දේශපාලනයයි අධ්‍යාපනයයි එකට ගැළපෙච්ච නිසා සමහර වෙලාවල මේව අවුල් වුණා. කුලියාපිටියේ අපේ වෛද්‍ය පීඨේ එළියට යන්න ගියා. ඒක නැවත වතාවක් ස්ථාපිත කරලා තියෙන එක හොඳයි. කුරුණෑගල රෝහල ශික්ෂණ රෝහලක් කරන එක හොඳයි. කුලියාපිටිය ශික්ෂණ රෝහලක් බවට පත් කරපු එක එහෙමම අරගෙන යා යුතුයි. මේ දෙකම ශික්ෂණ රෝහල් විදිහට තිබීම අපේ දිස්ත්‍රික්කයේ පැත්තෙන් අපි ඉතාම වැදගත් කියලා සලකනවා. මම මේකෙදි මගේ හිටපු ආණ්ඩුවේ ප්‍රධානීන්ට වඩා මේ ජනාධිපතිවරයාට අපි ස්තුතිවන්ත වෙනවා මේක ඒ විදිහට කරපු එක ගැන. හැබැයි ඒක මේ අයවැයේ තියෙන එක පොඩි කාරණයක් විතරයි. ඊට වඩා එහාට ගිය පළල් දේශපාලන අර්බුදයක් මේක ඇතුලේ තියෙනවා. ඒ වගේම තෝරාගත් රාජ්‍ය ව්‍යාපාර ගණනාවක් පෞද්ගලීකරණය කළ යුතුයි, ප්‍රතිසංස්කරණය කළ යුතුයි, ප්‍රතිව්‍යුහගතකරණය කළ යුතුයි කියලා තියෙනවා. ඒක ඉතා පැහැදිලි. අපි කෝප් කමිටුවෙත් මේක ගැන බලලා තියෙනවා. නාස්තිකාර පාඩු ලබන රාජ්‍ය ව්‍යාපාර වලට යම්කිසි තීරණයක් ගන්න ඕන. හැබැයි මේ කියලා තියෙන්නේ මොකද්ද? ශ්‍රී ලංකා න්‍යායලයින් එක පැහැදිලිව අපි එකඟයි. ශ්‍රී ලංකා න්‍යායලයින් එක ප්‍රතිව්‍යුහගත කරන්න ඕන. ඒ වගේ පාඩු ලබන සංස්ථා මට රාශියක් කියන්න පුළුවන්. මම මේ වෙලාවේ කියවන්න යන්නේ නැහැ. නමුත් ටෙලිකොම් ආයතනේ 52ක් තියෙන අපේ කොටස්
කරු මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 2යි තිබෙන්නේ.
ටෙලිකොම් ආයතනේ අපේ කොටස් 52කට කිසිම ප්‍රශ්නයක් වෙලා නැහැ. ටෙලිකොම් ආයතනේ අපේ රටේ පෞගිය කාර්තු එකකවත් පාඩු වෙලා නැහැ. විවිධ රජයන් කොච්චර මුදල් එකෙන් අරගත්තත් සංවර්ධන වැඩවලට එහෙම වෙලා නැහැ. එහෙම තියෙද්දි ඒක විකුණන එක වැරදි. ඒක ප්‍රතිව්‍යුහගත කරන්න එන්නේ මොන පදනමින්ද කියලා ආණ්ඩුව කියන්න ඕන. ඒ විතරක් නෙමෙයි, රක්ෂණ සංස්ථාව මම කෝප් කමිටුවේ සභාපති විදියට කියන්නේ, හිටපු සභාපති විදියට රක්ෂණ සංස්ථාවේ කිසිම ප්‍රශ්නයක් ඇවිල්ලා තිබුණේ නැහැ. රක්ෂණ සංස්ථාව සතුව තියෙන ලිට්‍රෝ ගෑස් ආයතනය, ලිට්‍රෝ ටර්මිනල් ආයතනය, ලංකා හොස්පිටල් ආයතනය වෙන වෙනම ප්‍රතිව්‍යුහගත කරනවායි කියලා මේ අයවැයේ තියෙනවා. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීතුමන්ලට මම හිස නමලා කියන්නේ, මේක ආපහු බලන්න, මේක සංශෝධනය කරන්න, මේක සංශෝධනය කරන්න. ශ්‍රී ලංකා න්‍යායලයින් එක ප්‍රතිව්‍යුහගත කරමු. හැබැයි අර ගැස අගේට තියෙන රාජ්‍ය ව්‍යාපාර විදියට තියෙන රක්ෂණ සංස්ථාව, ලංකා හොස්පිටල් එක, ලිට්‍රෝ ටර්මිනල් එක, ලිට්‍රෝ ගෑස් සමාගම, මේක අස්සේ දාලා දෙන්න යන්නේ. ඒක කරන්න දෙන්න එපා. මම කියන්නේ මේ අපි ස්තුතිය කරන ගමන් මේක කියන්නේ, මේක ඇතුලේ ඒක තියෙනවා. ඒක එහෙම කරන්න එපා. ඒ වගේම උපයන විට බදු ගෙවීම රජයේ ආයතන වලින් ගෙවමින් තියෙනවායි කියලා අපි කෝප්
කමිටුවට
මේක මේ අයවැයේදී නිවැරදි කරලා තියෙනවා. මම මේකට ස්තුතිවන්ත වෙනවා. උපයන විට ගෙවන තමන්ගෙන් ගෙවන්න ඕන බද්ද, රජයේ මුදලෙන් ගෙවන ආයතන ඔක්කොම යලි සලකලා බලලා ඒවා සර්චාර්ජ් කරගන්න ඕන. හරිනම් ඒ අයගෙන් එහෙම ආයතන ගණනාවක් තියෙනවා. ඒ නිසා ඒ ප්‍රකාශය කරමින් මං විශේෂයෙන්ම යෝජනා කරන්නේ මේ අයවැයේ සංශෝධන ගණනාවකට යටත්ව මිසක ආණ්ඩු පක්ෂ මන්ත්‍රීතුමාලට උනත් තමුන්නාන්සලගේ ඡන්ද ප්‍රතිශතය ඇතුලේ, ඡන්ද පදනම ඇතුලේ අත උස්සන්න හැකියාවක් නැති තැනට ගෙනල්ලා තියෙනවා කියන බව ප්‍රකාශ කරමින් මගේ වචන ස්වල්පෙන් නිමා කරනවා.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ගරු SM චන්දසේන මහත්තයා, ඔබතුමාගේ වැඩි 13ක කාලයක් තිබෙනවා
මූලාසනයේ සිටින ගරු මන්ත්‍රීතුමනි. විශේෂයෙන්ම ගරු ජනාධිපතිතුමා මේ ඉදිරිපත් කරන ලද 2023 සඳහා අයවැය දිහා බලපුවාම අපි දන්නවා මේ සමහර විට මේක මේ සම්ප්‍රදායික අයවැයක් හෙට අපිට දකින්න ලැබෙන්නේ නැහැ. පහුගිය කාලේ පවත්වපු අයවැයවල වගේ අපේ රටේ තාම අමාරු තත්ත්වයක් තියෙන වෙලාවක දලිපිහියෙන් කිරිකනවා වගේ තමයි මේක ඉදිරිපත් කරන්න වෙලා තියෙන්නේ. මොකද සංවර්ධන කටයුතු කරන්නත් ඕන, ඒ වගේම රජයේ ආදායම් හොයා ගන්නත් ඕන, සාමාන්‍ය ජනතාවට සහන ලබා දෙන්නත් ඕන. ඉතින් මේ කාරණා දිහා බලපුවම මේ අයවැය ඇරෙන්න වෙන අයවැයක් මේ අවස්ථාවේ ඉදිරිපත් කරන්න අමාරුයි කියන එක අපි කවුරුත් පිළිගන්න ඕන කාරණයක්. සහන දෙන්න ඒ සියලු කටයුතු කරන්න භාණ්ඩාගාරේ මුදල් තියෙන්න ඕන. නමුත් අද අපේ රටේ තියෙන ආර්ථිකය දිහා බලපුවම මේ தත්ත්වේ අපිට හොඳයි කියන මිසක් නරකයි කියන්න විදිහක් නැහැ. ඒකයි මම කියන්නේ, හොඳත් නැති නරකත් නැති අයවැයක් හැටියට තමයි මම මේක සලකන්නේ. විශේෂයෙන්ම අපේ රටේ ආර්ථිකය කඩාවැටිච්ච වෙලාව අපි දන්නවා. අපේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයා එතුමා පත් වුණාට පස්සේ හොඳ වැඩ ටිකක් කරගෙන ආවා. අපිට ඒක නැහැ කියන්න බෑ. මොකද එතුමා කිලෝමීටර් ලක්ෂක පාරවල් හදාන ආවා, වැව් 14,000 හදන්න ඒ අවශ්‍ය කටයුතු ටික කරාන ගියා. ලක්ෂ 30,000කට රැකියා ලබා දුන්නා. 35,000කට විතර අධ්‍යාපන සුසුකම් නැති අයට 60,000ක පායදාරින්ට රැකියා ලබා දුන්නා. එදා තිබ්බ වීමිල රුපියල් 34ට තිබ්බ එක 52ක් කරා. ඒ හොඳ වැඩ ටික කරාගෙන යන අතරේ ඒ වගේම කොරෝනා වසංගතියට මුහුණ දුන්නා. නමුත් එතුමා එකක් වරද්ද ගත්තා. මේ රටේ පොහොර භාවිතය, රසායනික බෝර භාවිතය, කාබනික බෝර වලට හරවන්න යන්නේ. එතනින් තමයි එතුමා තනතුර හැරලා යන්න සිද්ධ වුණේ. රට කඩා වැටුණේ ආර්ථිකය කඩා වැටෙන්නත් ප්‍රධාන හේතුව එතන. හැබැයි එතුමා ඒ වැරද්ද කරන්න සිද්ධ කරේ අපි දන්නවා වෛද්‍යවරු. මම ඒක නම ඇතුවම කියනවා පාදිනිය, ඩොක්ටර් පාදිනිය, ඒ වගේම ස්වාමි වහන්සේලා කීප දෙනෙක්. ඇවිල්ලා මේ පාර්ලිමේන්තුර ඇවිල්ලා ලෙක්චර් කරා අපිට. අර තුන්වැනි මම සහයෝගී දුන්නේ නැහැ, මම මෙතන විරුද්ධවත් කතා කරා. මේ එතකොට අපි විශේෂයෙන්ම කියන්න ඕන මේ ඩොක්ටර් පාදිනියලා ඇවිල්ලා අර තුනේ කාමරේ රැස්වීම් ශාලාවේ අපිට ලෙක්චර් දුන්නා. කිව්වා වකුගඩු රෝගය හැදෙනවා මෙච්චර, ලේ මාරු කරන්න වෙනවා මෙච්චර කට්ටියකට, ඒ වගේ මරණ මෙච්චර, හඳුනා නොගත් රෝග මෙච්චර. මේ විදිහට ගියොත්ම සෞඛ්‍ය වලට යන වියදම විශාල වියදමක් බවට පත් වෙනවා. මේක අඩු කරා ගන්න නම් රසායනික පොහොර නවත්තලා යන්න ඕන කාබනික පොහොර වලට කියලා. අපිත් ඇවිල්ලා ඇඳුවා, ජනාධිපතිතුමත් ඇඳුවා. අපි නම් අදගත්තේ නැහැ. නමුත් මෙතන ඇවිල්ලත් ඒක කිව්වා. ඉතින් එතනින් තමයි අපිට හාල් ටික නැතුව ගියේ. වී නිස්වාදනය අඩු වුණේ. ඒ වගේම හැම නිස්වාදනය බඩේරුංගු නිස්වාදනය අඩු වුණා. අපිට ඒ නිසා සහල් පිටරටින් ඩොලර් දීලා ගේන්න වුණා. ඒ වගේම අපිට බඩේරුංගු ටික ගේන්න වුණා. ඒ වගේම අපේ එළවලු නිස්වාදනය අඩු වුණා. ඒ වගේම ධාන්‍ය වර්ගවල තේ පොල් රබර් වල ආදායම අඩු වුණා. මේ සියල්ලම නිසා තමයි මේ කඩා වැටීම වුණේ. එතුමාට වැරදිච්ච තැන එතුමාට යන්න උනේ ඔය කාරණේ නිසයි කියන එක කියන්න ඕන. ඒ නිසා අපි ආර්ථිකයක් ගැන කතා කරනකොට දැන්වත් අපිට පොහොර ටික නිසියාකාරව ලබා දෙන්න ඕන. ඒ වගේම මේ කෘෂිකාර්මික රටක් කියන එක මේ ආර්ථික අර්බුදෙත් එක්ක පුළු අපි දන්නවා සමහර අයට තිබුණා මේ කර්මාන්තවල මේ රට පෝෂණය කරන්න ඕන අරකින් මේකෙන් කියලා එක එක මත තිබුණා, එක එක සංකල්ප තිබුණා. නමුත් කෘෂිකාර්මික කඩා වැටුණාට පස්සේ රට කඩා වැටීමත් එක්ක ආර්ථික කඩා වැටීමත් එක්ක අපි සියලු දෙනාටම දැනගන්න පුළුවන් මේක කෘෂිකාර්මික රටක්. කෘෂිකාර්මික කඩා වැටුණොත් රට කඩා වැටෙනවායි කියන එක ආර්ථිකය කඩා වැටෙනවායි කියන එක ඔප්පු වුණ අය කාරණත් එක්ක ගත්තම. ඒ නිසා අපි විශේෂයෙන්ම කෘෂික වී නිෂ්පාදනයට, බඩෙනු නිෂ්පාදනය, ධාන්‍ය වර්ග නිෂ්පාදනයට, රටේ රොළු ටික නිෂ්පාදනය කරන්න, තේපොල් රබර් ටිකට අපිට අවශ්‍ය පෝෂණය ලබා දෙන්න, එහෙම කරොත් විතරයි රටේ ආර්ථිකය ගොඩ ගන්න පුළුවන්. දැනට තියෙන ආර්ථික තත්ත්වෙත් එක්ක යම්කිසි පොහොර ප්‍රමාණයක් ගොවියන්ට ලබා දෙමින් යනවා. ඒ සම්පූර්ණ නැහැ, ඒකත් කියන්න ඕන. යූරියා පමණයි දෙන්නේ. TSP, MOP කියන මේ පොහොර වර්ග තුනම තියෙන්න ඕන සාකයක් වැඩෙන්න, ගොයම් ගහක් හැදෙන්න. ඉතින් ඒකට මං හිතන්නේ ඉදිරියේදී කුසකර්ම අමාත්‍යාංශයෙන් ඇමතිවරයා දැනුම් දීලා තියෙනවා ඒකට යුතු ටිකක් කරනවායි කියලා. එහෙම වුණොත් අපිට කුසී ආර්ථිකය දියුණු කරලා තමයි එකෙන් ගොඩ වෙන්න පුළුවන් එකම දේ තියෙන්නේ. එනිසා ඒ වගේම අපි දන්නවා අපි රාජ්‍ය සේවයේ දැන් ඉන්නවා ග්‍රාම සේවා වසමක ඉන්නවා 5 දෙනෙක් ඉන්නවා. ග්‍රාම නිලධාරී ඉන්නවා, සංවර්ධන නිලධාරී ඉන්නවා, කෘෂි පරිවර්තන නිලධාරී ඉන්නවා, සමෘද්ධි නිලධාරී ඉන්නවා. මේ වගේ 4-5 දෙනෙක් නිලධාරී ඉන්නවා එක ග්‍රාම සේවා වසමක. ඒතර ග්‍රාම සේවා වසන් 14,000 ගණන් තියෙනවා අපේ රටේ. ඉතින් මේ බලපුවාම මේ අයගේ වෙන සේවය අපි උපරිම වශයෙන් ලබා ගන්න ඕන. කෘෂිකර්මාන්තය දිනු කරන්න, ඒ ග්‍රාමීය කර්මාන්තය දිනු කරන්න. එහෙම දෙයක් වෙන්නේ නැහැ. හරියට ඒ අයට හරියට වැඩක් බාර දීලා නැහැ. ඒක අපි මේ අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක් වෙනවා අපේ රටේ සංවර්ධනයේ සඳහා. ඉතින් එහෙම නැත්තම් අපි දන්නවා ඉන්න රාජ්‍ය සේවයේ වැඩක් කරන්නේ නැත්තම් රටට ඒ රාජ්‍ය සේවකයන් දෙන පඩිනඩි සහ ඒ වියදම දරන්න ඕන මේ අහිංසක රටේ බදු ගෙවන සියලුම ජනතාව, අහිංසක ජනතාව ගෙවන්න ඕන. ඒ නිසා මේකට ක්‍රමවත් වැඩපිළිවෙලක් අනිවාර්යයෙන්ම අපි හැදිය යුතුයි. එහෙම නැත්නම් මේක ගොඩ ගන්න බෑ. දැන් සම්ප්‍රදායික විදිහට සහන දීලා අපි දවන දෙන්න පුළුවන් සහනේ. නොකරන දෙයක් නෑ. අපිට මේ මේ විමන්තිගත අයවැය දුන්නම, අයවැයට සල්ලි දුන්නම හුඟා දෙනෙක් කරන්නේ බෝල බෙදනවා, එහෙම නැත්නම් තව මොන හරි බෙදනවා. ඒවා එක එක දේවල් බෙදලා තාවකාලික සතුටක් කරන්න තමයි මේ හැම දෙයක්ම අපි කරේ. ඒක අපි ඒගොල්ලෝ ඔක්කොම කරලා තියෙනවා. කාටවත් නැහැ කියන්න බෑ. ඒ නිසා ඉන් ගැලවිලා මේ යථාර්ථය තේරුම් අරන් අපි කටයුතු කළ යුතුයි. ඒ වගේම අපි දන්නවා ජීවත් වෙන්න කොච්චර ආර්ථික අර්බුදයක් තිබා ජීවත් වෙන්න පුළුවන් පිරිසක් මේ රටේ ඉන්නවා. ඒකට ඔරොත්තු දෙන පිරිසක්. ඔරොත්තු නොදෙන පිරිසක් ඉන්නවා. මට මතකයි සිරිමා බණ්ඩාරනායක අපි උඩා කාලේ සිරිමා බණ්ඩාරනායක නැතිනියගේ කාලේ ඔය වගේ ආවා ආර්ථික පීඩාවක් ආවා. විශාල නියගයක් ඇවිල්ලා. ඒ වෙලාවේදී ජීවත් වෙන්න බැරියට දුන්න සහනාධාරයක්. සලාක ක්‍රමයට ටෝකන් ක්‍රමයට දුන්නා. අපිට ඒ ක්‍රමේ හරි අධිකරන්න වෙනවා මේ රටේ. තුන් වේල කණ්ඩ නැති දෙවේල කණ්ඩ නැති මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සුන්ට අපි මේ බණ කිය කියලා ඉඳලා හරියන්නේ නැහැ. ඉතින් ඒ නිසා මම යෝජනාවක් කරනවා අපි අඩු ගන්න ටෝකන් කාඩ් එකකින් අපේ ආහාර ඇමතුමත් ඉන්නවා ටෝකන් කාඩ් එකකින් සීනි ටිකක් පරිප්පු ටිකක් කරවල ටිකක් අන්න ඒ වගේ දෙන වැඩපිළිවෙලක මේ 134ක් විතර ඉන්නවා ජීවත් වෙන්න අමාරුම පිරිසක්. ඒ පිරිස ඉලක්ක කරගෙන කරොත් තමයි අපිට කාටවත් දේශපාලනය කරන්න පුළුවන් වෙන්නේ. දැන් මොකද අපි දැන්ම අරගලයක් කියලා අරගලයක් කරා. ඒ අරගලයට ඇවිල්ලා හිටියේ නැහැ, ඒ මිනිස්සු ඇවිල්ලා හිටියේ නැහැ, දුප්පත් මිනිස්සු ඇවිල්ලා හිටියේ නැහැ. අරගලේ හිටිය මන්දේව පන්තිය සහ ඊට උඩින් අය හිටියේ. අපි දැක්කේ මුහුණු දකපුවාම ඒ කරපු ක්‍රියාකාරකම් දකපුවාම හැසිරීම දිහා බලපුවාම එහෙම විරසක් හිටියේ. නමුත් අපි මේ අහිංසක පාරට බහින්නවත් එහෙම දෙයක්වත් දන්නේ නැති දුප්පත් මිනිස්සු ටිකක් ඉන්නවා. ඒ මිනිස්සු සඳහා අපි වැඩපිළිවෙලක් අනිවාර්යයෙන්ම හදන්න ඕන. එතකොට තමයි ඒ අයට සමාජ සාධාරණත්වයේ ඉටු වෙන්නේ කියන එකත් මම විශේෂයෙන්ම කියන්න අවශ්‍යයි. ඒ වගේම අපි දන්න දේ අර චරිත හේරත් මන්ත්‍රතුමාත් කිව්වා මේ ඉඩම් ප්‍රශ්නයක් ගැන. අපි දන්නවා LRC ඉඩම් තියෙනවා, රජයේ ඉඩම් තියෙනවා, මහවැලි ඉඩම් තියෙනවා. මේ ඉඩම් ලබා දීමේදී මමත් ඒක අනුමත කරන්නේ නැහැ. මොකද ප්‍රාදේශීය ලේකම් වරුන්ට මේක බාර දුන්නයි කියලා ඒක හරියාකාරව කරන්නේ නැහැ. මමත් ඉඩම් ඇමතිවරයා හැටියට කාලයක් හිටපු නිසා මම දන්නවා අනිවාර්යයෙන්ම මේ 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 ඔතෙන්ද ගිය හැටියේ ওই ඉඩම් ටික ওই දෙන විදිහටවත් දෙවෙන්නේ නැහැ. ඒ නිසා මේ අමාත්‍යාංශලින් කරපු වැඩපිළිවෙල අඩුපාඩු තියෙනවනම් ඒවා ක්‍රියාත්මක කරන්න වෙන වැඩපිළිවෙලක් හැදිය යුතුයි. එහෙම නැත්නම් මේක ග්‍රාම නිලධාරිවරයාගේ තාත්විකේ ගන්න කියපුවම ඒ වගේම ප්‍රාදේශීය ලේකම් මේ කටයුත්ත බාර දෙන්න කියපුවම එතන ඒ සාධාරණ ඉටු කරන්න හරි අමාරු වෙනවා. ප්‍රාදේශීය ලේකම් තනියෙන් ගන්න තීන්දුව නෙමෙයි, පහළ නිලධාරීන්ගේ නිර්දේශත් එක්ක මේක කරන්න යන්නේ. මම දන්නවා සාමාන්‍ය ඉඩමක් දෙන්න ගියත් ඒ தත්ත්වයේ පහුගිය කාලේ ඇති වුණා. ඒ නිසා අපි ඒ පිළිබඳවත් විශේෂයෙන්ම හොයලා බලන්න ඕන ඒ කටයුතු හරියට කරනවද කියලා. මම හිතන්නේ ඒක කොමිටියක් දාලා තියෙන්නේ. ඒ කොමිටියට අපිත් යෝජනා ඉදිරිපත් කරන්න ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ ආර්ථික අර්බුදයක් එක්ක පැන නැගිලා තියෙන தත්ත්වෙත් එක්ක අපේ තියෙන සම්පත් තියෙනවා. අපේ රටේ සම්පත් කළමනාකරණය හරියාකාරව කරන්නේ නැති නිසා තමයි අපිට මේ ඉලක්ක වලට යන්න බැරි වෙන්නේ, බැරි වෙලා තියෙන්නේ. අපේ මිනිස්සු වැඩ කරනවා අඩුයි. වැඩ කරන ක්‍රමයක් නැහැ. අපි දන්නවා ජපානයේ, කොරියාව, චීන වගේ රටවල් වල මිනිස්සු වැඩ කරනවා. වැඩ කරන ගමන් තමයි කැම ටික ගන්නෙත්. හැම දෙයක්ම කරන්නේ ඒගොල්ලෝ යම්කිසි පිළිවෙලකට. අපේ රටේ එහෙම නැහැ. නිකන් ඉන්න පිරිස කඩවල් ගානේ රස් වෙන අය ගම්වල ඉන්න අපිට දකින්න ලැබෙනවා. කිසිම දෙයක් නැහැ. ඉතින් මේගොල්ලෝ වැඩ පිළිවෙලකට මේගොල්ලොන්ට යම්කිසි කර්මාන්තයක් කරන්න. දැන් චීනයේ ජීවුණු දිනුනේ ග්‍රාමීය කර්මාන්ත හරහා. හැම කෙනෙකුටම අද ඉන්දියාව දිනුන වෙලා තියෙන ග්‍රාමීය කර්මාන්ත. සමන් ගෙදර ඉඳන් යම් කිසි කර්මාන්තයක් කරනවා. කාන්තාව, තරුණයෝ බෙහෙත් පෙදි ටිකක් හදනවා ඉන්දියාවේ ගෘහ කර්මාන්තයක් හැටියට. ඉතින් ඒ වගේම ගෘහ කර්මාන්තයක් දිනු කරන්න ඒ වැඩපිළිවෙල අපි හදන්න ඕනේ. ඉතින් අපි ජනතාවගේ ශ්‍රමයෙන් ඒ ශ්‍රමය ප්‍රයෝජනෙට ගන්න ඕනේ. එහෙම වැඩපිළිවෙලක් අපි මේ අයවැය ඉදිරිපත් වුණේ නැතත් අපි රජයක් හැටියට ඒ සඳහා ඒ අදාළ අංශවල කටයුතු කළ යුතුයි. ඉතින් එහෙම නැත්නම් ආර්ථික සමහර අය මහන්සි වෙනවා, සමහර අය නිෂ්පාදනයට හවුල්කාරව වෙනවා,
විනාඩි දෙක කාලයක්ම
සමහර අය නිකම් ඉඳලා ජීවත් වෙනවා. දැන් බලන්න නිකම් ඉඳලා ජීවත් වෙනවා කියන එක මම උදාහරණ හැටියට කියන්නම්. එළවලු වගා කරනවා ගොවියෝ. එළවලු වගා කරලා දමුල්ල මධ්‍යස්ථානට එනවා එළවලු ටික අරන්. එතන කෝඩි පඩංගුවක් දාගෙන ඉන්නවා නිකම් පිරිසක්. ඒ පිරිස තමයි වැඩිපුර ආදායම් ගන්න. එතකොට පාරිභෝගිකයටත් නැ, වෙළෙන්දටත් නැ, ගොවියටත් නැ, අර මැද ඉන්න පිරිස අප කරා ගන්න. ඉතින් ඒ වගේ ක්‍රමවල් දිහා බලලා ඒවා අපි නැති කරන්න කටයුතු කරන්න ඕන. නිකන් ඉන්න පිරිස රටේ අනුන්ගේ යැපෙන්ද ඉන්න පිරිස මේ රටේ වැඩි. ඉතින් ඒකට අත්‍තරම ක්‍රමයක් හැදිලා නැහැ. ඉතින් ඒ නිසා මේ අලුතෙන් හිතලා අලුතෙන් වැඩ කරන දැන් හුඟක් දෙනෙක් කිව්වා අපි සම්ප්‍රදායික ක්‍රමයට අවුරුදු 74ක් තිබ්බ ක්‍රමයට නෙවෙයි යන්න ඕන. අලුත් විදිහට යන්න ඕන කියලා. අලුත් විදිහට යනවා නම් අපි අලුත් විදිහට ක්‍රම හදා ගන්න ඕන. ඒක අපි මේ පාර්ලිමේන්තුවේ ඉන්න 225ම අන්තිමට බැනුම් ගන්න. 225 බැනුම් අහන්න ඕනේ නැහැ. එහාට මෙහාට බෙදෙන්නේ නැතුව 225 එකතු වෙලා වැඩ පිළිලක් හදන්න ඕන. අපිට එහෙම හදාගෙන යන්න පුළුවන් නම් ඡන්ද දිහා බලන්නේ නැතුව ඡන්දයක් කරලා මිනිස්සු ඡන්ද දෙයි. ඒ ඡන්ද දෙන්නේ අර ඉස්සර වගේ බෝල ටිකක් බෙදලා තව මොන මොන හරි සීලර බඩු ටිකක් බෙදලා ජනතාව සතුටු කරනවාට නෙමෙයි. හොඳ වැඩ පිළිවෙලට දායක වුණාම ප්‍රතිපත්තිය වශයෙන් ඒ වගේ පිළියරක් තමන් ඉදිරිපත් කරන ප්‍රතිපත්තිය මොකද්ද කියලා බලලා ඡන්ද කාලේට මිනිස්සු ඡන්ද දෙයි දැන් පාක්ෂයට. ඉතින් එහෙම නැතුව අපි එහාට මෙහාට බෙදිලා ඉඳගෙන අර මෙතන මේ හොඳට මේ ඉරලා තියෙන වෙලාවකත් අපි හදන්නේ ඔක්කො ඡන්දයක් කිල්ලනවා. ඒ තමන්ගේ බණාප එහෙම නැත්නම් තමන්ගේ ඡන්ද සංඛ්‍යාව පෙන්වන්න ශක්තිය පෙන්වන්න මේක ශක්ති උරගාන වෙලාවක් නෙමෙයි. අඩු ගන්න ජනාධිපතිතුමාට අවුරුද්දක්වත් ඒක අහමාරක්වත් මේක කරාණ යන්න අපි කවුරුත් ඉඩ දෙන්න ඕනේ. ඉතින් එහෙම නැතුව මේ වෙලාවේ ඡන්දෙකට යනවායි කියන්නේ රටේ තියෙන තවත් පෝෂණ ගහගන්න මුදල් වියදම් කරලා ජනතාව ගහලා එලවයි මේ වෙලාවේ ඡන්දෙට ගියොත් එම අපි කවුරු ගියා. ඉතින් ඒ නිසා අපි මේ මානසිකත්වයෙන් නැසුව මේ බලධරණය කරන්න පුළුවන්. ඉතින් ඡන්දෙ තියන්න තව පාර්ලිමේන්තු ඡන්දෙ කාලයට තියන්න පුළුවන්. ජනාධිපති ඡන්දෙ එනවා. ඔය ඡන්ද තියෙන එක නෙමෙයි මේ වෙලාවේ කරන්න ඕනේ. මේ රටේ ආර්ථිකය දියුණු කරලා මිනිස්සු ජීවත් කරවන්නේ. එහෙම නැතුව ඡන්දෙට තව මිලියන ගාණක් වියදම් කරලා මේ ඇස්සේ මම හිතන්නේ ඒක යෝජනා කරන එකත් මම හිතන්නේ ඒ තරම් මේ හොඳ බුද්ධියකින් කරනවායි කියලා. ඒ නිසා මම විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා අපි කට්ටියම එකතු වෙලා
අවසන් කරනවා.
ආර්ථික ප්‍රපාතෙන් ජනතාව ගොඩ ගන්න කටයුතු කරමු. ඒකයි අපේ වෙන්න ඕන යුතුකම කියන එක ප්‍රකාශ කරමින් මගේ වචන සල්ප අවසන් කරන බොයිසුදී.
සුදී කියන මැතුම ඔබතුමාට වම්සුති. ගරු දෑසිරි ජයසේකර මැතුමා ඔබතුමාට විනාඩි 9ක කාලයක් තිබෙනවා.
අපේ විපක්ෂයෙන් ලැබිලා තිබුණා අවදින්න. ගරු මුලසර මන්ත්‍රීතුමනි, මම අද අයවැය පිළිබඳව කරන පළවෙනි දිනය මේ අයවැය ඉදිරිපත් කරන්න අපේ රයිලික් කුමසිංහ මැතුමා කටයුතු කරා. මං හිතන්නේ අවුරුදු ගාණක් එතුමා මහන්සි වෙලා ජනාධිපති වෙලා කොහොම හරි මුදල් ඇමතිත් වෙලා මේක ඉදිරිපත් කරා. කෙසේ වෙතත් ඉතාම අමාරු අයවැයක්, කාටවත් ලේසියෙන් වැඩ කරන්න පුළුවන් අයවැයක් නෙමේ. අමාරු තැනක අපි රටක් විදියට ඉන්නේ. ඒ වෙලාවේ එතුමයි යම් උත්සාහයක් දරලා තියෙනවා. මම පළවෙනියෙන්ම එතුමට උත්සුදුවන්ත වෙනවා. කුලියපිටිය ශික්ෂණ රෝහල සම්බන්ධව ගත්තේ පියවර සම්බන්ධ, මොකද වෛද්‍ය පීඨයක් ඉදි කරලා පෞගේ කාලවක වනේ අපි ගිහිල්ලා මේ ඒක දේශපාලනිකව කුරුණෑගල දිස්ත්‍රික්කයේ අපිට විශාල අර්බුදයක් කියලා තිබිච්ච ප්‍රශ්නයක් එතුම විසඳලා දිනවා. ඒකට අපි ස්තුතිවන්ත වෙනවා. දෙවනුව සාර්ථක කාරණා ගණනාවක් එතුමා තුළ තිබෙනවා ඒ අයවැයේ. හැබැයි ඒ වගේම ප්‍රශ්න ගණනාවක් තිබෙන කරුණු ගණනාවක් තියෙනවා. මම එතුමට පළවෙනියෙන් උත්තරයක් දීලා ඉන්නම්. එතුමා කියලා තිබුණා මේ ලී ක්වාන් යූ මැතිතුමා කියලා තිබුණයි කියලා සිංගප්පූරුවේ මම දුෂ්කරයේත් නිවැරදි මාවත අනුගමනය කළෙමි, ශ්‍රී ලංකාවේ බණ්ඩාරනායක ජනප්‍රිය මාවත අනුගමනය කළේ කියලා. කිසි දවසක බණ්ඩාරනායක මැතිතුමාවත් මැතිනියවත් ජනප්‍රිය තීන්දුව ගත්තේ නැහැ. එතුමාලා තමයි අමාරු තීන්දුව ගත්තේ. මේ රටේ ආනයනය කරපු එක නතර කරලා රට ඇතුලේ රෙදි ටික හදාගෙන, රට ඇතුලේ සිමෙන්ති ටික හදාගෙන, රට ඇතුලේ යකඩ ටික හදාගෙන මේ සියල්ල අමාරු තීරණ. මේවා ලේසි තීරණ නෙමෙයි. මම මට මතකයි මම පොඩි කෙක් විදියට පාම් පොලිමේ ඉඳලා තියෙනවා. රෙද්ද ගන්න අපි මේ පොලිමේ ඉඳලා තියෙනවා භූමිතෙල් ගඳ ගහපු රෙදි. එහෙම අමාරු කාලවකවන පසුකරේ බණ්ඩාරනායක මැතිනේ. අපේ ජනාධිපතිතුමාගේ බාප්පට මාමට තමයි මේ රට බාර දෙනකොට, බණ්ඩාරනායකවරු රට බාර දෙනකොට අතිරික්තයක් තිබුණා අයවැය. එතුමාගේ මාමණ්ඩිට බාර දුන්නෙන් පස්සේ තමයි මේ රට අතිරික්ත නෙමෙයි අයවැය හිඟියක් බවට පත් කරේ. එනිසා ඒ ගත තීන්දුව අමාරු තීන්දුව ගත්තේ බණ්ඩාරනායකවරු. හැබැයි ජයජයවර්ධන මැතිතුමා ඉතාම සරල තීන්දුව නැත්තම් ජනප්‍රිය තීන්දුව ගත්තා. ඒ නිසා මුළු රටම විවෘත කරා. විවෘත කරලා පිටරටින් ඕන එකක් ගේන්න දුන්නා. ගේන්න දීලා මේ රටම ආපහු නැවත නිෂ්පාදන ආර්ථිකයෙන් යැපුම් ආර්ථිකයක් බවට පත් කෙරුවා. මේක තමයි කෙරුවේ. ඒ නිසා ඒක හරියට අවබෝධ කරගන්න කියලා මම එතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලනවා. ඒ වගේම එතුමා කියලා තිබුණා මේ මරාසාද් නාට්‍යයේ කියනවා වගේ කොට්ටේ අනිත් පැත්තට හරවලා මේ බලන්න ඕනේ කියලා. හැබැයි මේකේ ඒ වගේ එකක් පේන්නේ නැහැ. ඒකයි තින ප්‍රශ්න දුගත්තේ නැහැ. මේ රටේ මේ පොලිමේ ඉඳලා තියෙන භූමිතෙල් ගඳ ගහපු රෙදි ගන්න බිලියන එතුමාගේ බිලියන 3415ක් ඇස්සෙමෙන්තු එතුමා හදලා තියෙනවා. මම කියන්න කැමති ඒ වගේම බාණ්ඩා සේවා මත බද්ද එතුමාත් ගහලා තියෙනවා 1763ක් බිලියන. බිලියන 1763ක් ගහනකොට මම කියන්න කැමති ගරු මූලාසන මන්ත්‍රීතුමනි බිලියන 646ක් හොයාගන්න 2021 වැට් එක තිබුණා 112.5ක්. ඊළාට ඒක බිලියන 972ක් දක්වා වැඩි කළා 2022. ඒ වෙනකොට වැට් එක 115කින් වැඩි කළා තමයි 972 හොයාගන්න වැඩපිළ සකස් වුණේ. බිලියන 1763ක ආදායමක් ලබා ගන්නවා කියන්නේ බොහොම පෑදිලිව 120කට යා අනිවාර්යෙන් මේ වැට්බදු ප්‍රමාණය වැඩි කරන්න සිද්ධ වෙනවා. ඒක නියතයක් බවට පත් වෙලා තිබෙනවා. එනිසා මම කියන්න කැමතියි මේ බදු ආදායම සොයා ගැනීම සම්බන්ධයෙන් විශාල අර්බුදයක් එතුමට එනවා. ඉතින් ඒ වගේම මම කියන්න කැමතියි විශේෂයෙන්ම මේ ජනසතු කිරීමේ ක්‍රියාවලිය. දැන් අපි දන්නවා ලාභ පාඩු ලබන ආයතන රාජ්‍ය ආයතන හා ව්‍යවසායන් 420ක් තිබෙනවා. ඒ වගේ රජයේ ප්‍රධාන ව්‍යුහයන් නැත්නම් ව්‍යවසායන් 52ක පාඩුව පමණක් බිලියන 86ක්. ඒක අපි පිළිගන්නවා. ඒ වගේ මේ ආයතන ටික ගැන හරියට හරියමං විදිහට වැඩපිළිවෙල සකස් කළා. සාමාන්‍යයෙන් අපි දන්නවා මේවා ක්‍රියාත්මක කරනකොට ක්‍රමවේද කීපයක් තියෙනවා. එකක් රාජ්‍යාංශය තවාගෙන පරිපාලනය දෙනවා පුද්ගලිකාංශයට. නැත්නම් පෞද්ගලික සහ රාජ්‍යාංශ දෙක එකට එකතු වෙලා කරන වැඩපිළිවෙල තියෙනවා. නැත්නම් මේවා සම්පූර්ණ විකුල දාන දැන් තියෙනවා. මොකද්ද මේ ක්‍රියාදාමය ඔබතුමාලා කරන්න හදන්නේ කියන එක ගැන අපිට පැහැදිලි කිරීමක් කරන්න ඕන. දැන් උදාහරණයක් ගත්තොත් මේ ජනවාරි ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ගිය ජනවාරි ඉඳලා සැප්තැම්බර් 30 දක්වා කාර්තු තුනට එකතුව බදු වලට පෙර ලාභයේ මිලියන 11500යි. බිලියන 11.5යි. බදු වලට පසු ලාභයේ රුපියල් මිලියන 9300යි. බිලියන 9.3යි. ඒක වගේම මොම් පැහැදිලිව ගිය අවුරුද්දේ මේ 2022 බිලියන 1.8ක් ආණ්ඩුවට මේ ටෙලිකොම් සමාගමෙන් ඒගොල්ලන්ගේ ඩිවිඩන්ස් එක ගෙවලා තියෙනවා. මේ විදියට දීපු කම්පැනි තමයි දැන් මේගොල්ලෝ මේ විකුණන්න හදන්නේ. ප්‍රතිව්‍යුහගතකරණය කරන්න හදන්නේ. මේකට එක තියෙනවා ආයතන 13ක් තව. මේ ආයතන 13ේ ලාභය මේ ටෙලිකොම් ආයතනයේ මේ ලාභයට අයිති වෙන්නේ නැහැ. ඒ නිසා බොහොම පැහැදිලිව මම කියන්න කැමතියි මේක ඉතාම දැවැන්ත දූෂණයක් ඇති වෙන තත්ත්වයක් ඇති වෙනවා. අනිවාර්යෙන් ඒ විතරක් නෙමෙයි රට ඇතුලේ අපිට තිබෙන ජාතික ආරක්ෂාවට විශාල අර්බුදයක් බවට මේක පත් වෙයි. ඒ නිසා අපි කියනවා මේකට අත තියන්න ලෑස්ති වෙන්න එපා. මේ ලත තියන්න හදන්නෙම ලාභ ලබන ආයතන. දැන් ඊළඟට ගන්න ඊළඟට අනික් කාරණේ තමයි මම කියන්න කැමති ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් කෝපරේෂන් එක. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් කෝපරේෂන් එකේ ගරු මුලාසරණ මන්ත්‍රීතුමනි ටැක්ස් වලට පෙරාතුව ප්‍රොෆිට් එක 2021 බිලියන 11.72යි. 2020 බිලියන 7.97යි. මේ ආයතන ඉතාම දැවැන්ත ලාභයක් ලබන ආයතන. ඒ වගේම බොහොම පැහැදිලිව ගවර්න්මන්ට් එකට ආණ්ඩුවට දීලා තියෙනවා බිලියන 5.34ක් 2021. ඒ වගේම 2020 බිලියන 3.28ක් දීලා තියෙනවා. ඒ කියන්නේ බිලියන 3.28ට වඩා වැඩියෙන් තවත් බිලියන 2කට විතර වැඩි ප්‍රමාණයක් බිලියන 5.34ක් ආණ්ඩුවට ඩිවිඩන්ඩ් දීලා තියෙනවා මේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ආයතනේ. දැන් මේ ආයතනය ගිය පාරත් රයිල් ලික්විසික මැතිතුමාගේ නායකත්වය යටතේ එදා විකුණන්න ගියා 2003. මොකද උනේ? රුපියල් බිලියන 6කට තමයි විකුණලා දැම්මේ මේක. ඊට පස්සේ මේකේ වොක්ෂෝල් ස්ට්‍රීට් එකේ අංක 21 දරන ඉඩම පර්චස් 336 පමණ ඉඩම වික්කේ පර්චස් එකක් රුපියල් 7230යි. ඒ ගානට වික්කේ මේක. මේක විකුණලා ඉවර වෙලා ටිකක් කල් යනකොට මේ ආයතන සම්පූර්ණ විනාශ මුඛයට පත් වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ වාස්තු වෙනානක්කාර මැතිතුමා ගිලා නඩු පාරලා තමයි මේ ආයතන ගත්තේ. දැන් මේකත් විකුණන වැඩ පිළිලට සකස් කරලා තිබෙනවා.
තවත් විනාඩි දෙකක් කාලයක් ඔබතුමාට.
ඒ වගේම මම අපේ වෙළඳැමතුමා ඉන්න නිසා කියන්න කැමතියි දැන් මේ කෑන් මම ඔබතුමාට ගෞරවයෙන් මතක් කරනවා මේ මාළු ටින් කිරීමේ ෆැක්ටරිස් ලංකාවේ තියෙනවා 22ක්. එතකොට මේගොල්ලන්ට පුළුවන් මිලියන 3යි සහ මිලියන 5 දක්වා ටින් මාළු නිෂ්පාදනය කරන්න මාසෙකට. හැබැයි දැන් මොකද වෙන්නේ? පිටරටින් මම දන්නේ ඔබතුමා එකට කැමති දක්මැද්ද කියලා පිටරටින් විශාල ප්‍රමාණයක් මාළු දැන් මාළු ටින් ගෙන්නනවා. මේක ලංකාවේ ඉන්ඩස්ට්‍රියක් විදිහට ශක්තිමත් කරන්න ඕන ආයතනයක් අද විශාල අර්බුදයකට ලක්වමින් තියෙනවා මම ඔබතුමාගෙන් ඉල්ලනවා කරුණාකරලා මේ සම්බන්ධව පැහැදිලි වැඩපිළිවෙළක් සකස් කරන්න කියලා. ඒ වගේම මම කියන්න කැමතියි මේකත් එක්කම අපි දන්නවා දැන් ග්‍රාමීය පාසල් වල නැත්තම් පාසල් වලට වෙන් කරලා තිබෙනවා පාසල් 139 ක සහ ජාතික පාසල් 23ක. දැන් පහුගිය ඉතිහාස වෙන් කරා වගේ අත දිගහැරලා විකුණන්න දෙන්න බෑ. මිලියන 200යි කෝටි 20යි තියෙන්නේ. මේ ඉස්කෝල 10000ක් තිබෙනවා. 10000න් පාසල් 139ක් හදන්න දැන්. රාජ්‍ය විශ්වවිද්‍යාලවල කුසලතා පදනම් මත ඇතුළත් කර ගැනීම ඉතාම හොඳයි. ඒක වැඩි කරලා දෙවෙනවා. මම කියන්න කැමතියි ඒක දිස්ත්‍රික් පදනමට අසාධාරණයක් නොවන පරිදි මේ අරගන්න කියන මතය තමයි කියන්නේ. මොකද හේතුව නැත්තම් අයිලන්ඩ් රෑන්කින් වලට ගිය ගමන් කොළඹ ඉන්න ශිෂ්‍යාවන්ගේ දරුවෝ තමයි නැත්තම් දරුවෝ තමයි යන්නේ අර ගමේ ඉන්න අයට අසාධාරණයක් සිද්ධ වෙන්න පුළුවන් ඒ ක්‍රියාවලිය තුළ. ඒ වගේම විශේෂයෙන් උසස් පෙළ සමතුන්ට සහ උපාධ්‍යායන්ට විදේශ ශිෂ්‍යත්ව ඒක ඉතාම හොඳ වැඩපිළිවෙළක්. නමුත් මම ඉල්ලනවා මේකත් දිස්ත්‍රික් රෑන්කින් අනුව දෙන්න. මොකද හේතුව අයිලන්ඩ් රෑන්කින් අනුව ආපු ගමන් වෙන්නේ කොළඹ ඉන්න තදාසන ප්‍රදේශවල තියෙන ඉතාම උසස් පාසල් ටිකට විතරක් මේ 75යි ගමේ ඉන්න අර අහිංසක දුප්පත් ළමයට නැත්නම් ඉගෙනගත් දරුවට මේක ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඒකත් මම ඉල්ලා සිටිනවා විශේෂයෙන්ම. ඒ වගේම විශේෂයෙන් මම කියන්න කැමති මේ ඉදිරිපත් කරන කාරණා දැන් උදාහරණයක් ගත්තම 2020 2021 2022 මේ අතුරු අයවැය සම්මත කිරීමේ මේ හැම එකම මේ බදු ප්‍රතිපත්තිය සහ බදු කොමසාරිස්වරයෙක් පත්කිරීම පිළිබඳ ජනාධිපති කොමසම් පත්කිරීම පිළිබඳව දවස ගානේ තියෙනවා. මේ එකක්වත් ක්‍රියාත්මක වෙලා නැහැ. කොහෙද ක්‍රියාත්මක වෙලා තියෙන්නේ කියලා මට කියන්න. හැමදාම මේක එකම එකක් විදිහට ගියලා දාලා තියෙනවා. මුදල් අමාත්‍යාංශය මම කියන්න කැමතියි. මුදල් අමාත්‍යාංශය ඉන්න මේ හදන නිලධාරීන්ද මේක කරන්න කියලා මම දන්නේ. ඒ එදා තිබිච්ච එක කට් ඇන් ෆේස් කරලා මේකට එකතු කරනවා. හැම අවුරුද්දෙම කරන්නේ මුදල් අමාත්‍යතුමා ඇවිල්ලා එකක් කියලා යනවා. ඊට පස්සේ ඒක සිද්ධ වෙන්නේ නැහැ. මම කියන්න කැමතියි වර්තමාන අපේ මුදල් අමාත්‍යතුමා ජනාධිපතිතුමාට මේ පිළිබඳව හොයලා බලන්න. අපිට ඉදිරිපත් කරන්න පාර්ලිමේන්තුවට කොයිතරම් ප්‍රමාණයක් පහුගිය අයවැය ඉදිරිපත් කරපුවා මේ අවුරුද්දේ අයවැය තුළ ඉදිරිපත් වෙලා අවසන් වෙලා තිබෙනවද? ඒ වගේ ඕනනම් මම ලයිස්ට් ඉදිරිපත් කරන්න පුළුවන්. අපි ගාව ඒ අවශ්‍ය කරන දත්ත සියල්ලම තිබෙනවා. ඒ වගේම මම කියන්න කැමතියි
ගරු මන්ත්‍රීතුමා අවසන් කරන්න.
ඒ වගේම මම කියන්න කැමතියි අනික් කාරණේ තමයි ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුවක් ස්ථාපිත කිරීම. මේක ඉතාම අර්බුදකාරී තත්ත්වයකට පත් වෙලා තිබුණේ. කැමැති කැමැති අය කැමැති කැමැති මුදල් ටික වෙන් කරගෙන තමන්ට අවශ්‍ය කරන ව්‍යාපෘති ඉදිරිපත් කරපු අයවැය තමයි පෞගි කාලේ තිබුණේ. ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුව 1977 ජයජවදන මැතිතුමා ඉදිරිපත් කරා. මොකද හේතුව ජාතික ක්‍රම සම්පාදනයක් නැතුව රටක් දුවන්න බෑ. හැබැයි ඒක අද නැවත තයිලිකෝසික මැතිතුමා ගියලා තිබෙනවා. අපි එතුමාට ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම ඒ වගේම මම කියන්න කැමති අද රාජ්‍ය සේවකයන්ට ආරද රාජ්‍ය සේවකයන්ට විශාල අර්බුද ගන්නවකට මුහුණ දෙන්න සිද්ධලා තිබෙනවා. ඔවුන් විශාල අමාරුවකින් ජීවත් වෙන්නේ 75%කට වැඩි ප්‍රමාණයක් ඔවුන්ට යන වියදම මේ ප්‍රවාහන ගාස්තු තමයි ඔවුන්ට යන්නේ. ඒ නිසා මේක යම්කිසි විදියකට ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ සකස් කරන වේ උට ඔවුන්ට යම් සහනයක් ලබා දෙන්න. ඒ වගේම මම කියන්න කැමති හමුදාව දැන් අද 112කින්
අවසන් කරන
112කින් ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය වැඩි වෙලා තියෙනවා මුලසන මන්ත්‍රීතුමනි. මේ රටේ තවත් ආරක්ෂාවට මෙච්චර මුදලක් තවත් වෙන්කර ගැනීමේ ප්‍රතිඵලය මොකද්ද? මේක අඩු කරලා මේ තියෙන මුදල් ටික වෙන් කරන්න අනිකුත් අමාත්‍යාංශවලට. ඒ හැර වෙන විකල්පයක් නැහැ. මං හිතන්නේ ඒ සඳහා පියවර ගන්න කියන එකත් ඉල්ලමින් මම මගේ වචන ස්වල්පය අවසන් කරනවා. බොහොම ස්තුතියි.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමනි. ගරු එස්පී දිසානායක මැතිතුමා ඔබතුමාට වැඩි 13ක කාලයක් තිබෙනවා.
ගරු සභාපතිතුමනි ඔබතුමාට ස්තුතියි. අපේ මිත්‍ර දයාසිරි මැතිතුමාත් ඒ වගේම අපේ ආචාර්ය හර්ෂසිල්ල මැතිතුමාත් විශේෂයෙන් කිව්ව දෙයක් තමයි තව කීප දෙනෙක්ම කිව්ව මේ විපක්ෂයේ ලාභ ලබන ආයතන පෞද්ගලීකරණය කිරීමට ප්‍රතිහුව ගත කිරීමට දරන උත්සාහය පිළිබඳ. ගරු සභාපතිතුමනි අපේ රටේ ආර්ථිකය කඩාගෙන වැටිලා රට බංකොලොත් කියලා ලෝකයට කියලා අපි බිමටම පතිත වුණ ප්‍රධාන හේතුව තමයි අපේ මේ විදේශ සංචිත නැතිවීම. දෙවැනි එක තමයි අපිට විශාල වශයෙන් අපි අරගෙන තිබ්බ ණය අපිට ගෙවා ගන්න නොහැකි වීම. ඒ නිසා පළවෙනිම දේ තමයි අපි මේ උද්දමනය රුපිලයාගේ පහත වැටීම මේ සියලුම කාරණා එක්ක එකට බැඳිලා තියෙන විජේ සංචිතා ණය ගෙවා දැමීම හරහා මේ රටේ ආර්ථිකය උඩට මතු කරලා ගැනීමේ විශාල අවශ්‍යතාවයක් අපිට තියෙනවා ගරු සභාපතිතුමනි. ඒ නිසා අපිට සල්ලි ටිකක් ඕන. මේ වෙලාවේ අපිට සල්ලි ටිකක් ඕන. එහෙම නැතුව මේ ණය ටික ගෙවන්නේ නැතුව ශක්තිමත් සංචිතයක් හදාගන්නේ නැතුව අපට අඩිය ඉස්සරහට තියාගන්න අමාරුයි. ඒ නිසා ඒ පිළිබඳව සලකා තමයි මේ අයවැය ලේඛනය ඔය ටෙලිකොම් එක ගැන සහ රක්ෂණ සමාගම සංස්ථාව ගැන කතා කරලා තියෙන කියන කාරණය මම කියන්න කැමතියි. ඒ වගේම ගරු සභාපතිතුමනි මේ හර්ෂත් මරිකාර අපේ ගරු මන්ත්‍රීතුමා විජිත හේරත් මන්ත්‍රීතුමාත් පුන පුනා කිව්ව දේ තමයි ඔවුන් අපි 2019 බදු අඩු කරනකොට විශාල විරෝධයක් පත් කරා. ඒක දැමුත් කරා. ආපහු බදු වැඩි කරනකොටත් ඒ වගේම විරෝධයක් මතු කරා. 2019 බදු අඩු කරේ ඇත්තටම සුළු පරිමාණ හා සුද්‍ර ව්‍යවසායකයන්වට ධෛර්යයක් අභිප්‍රේරණයක් දෙන්න බලාපොරොත්තු වෙන නමුත් බලාපොරොත්තු නොවෙච්ච විදිහට කොවිඩ් වසංගතය ආවා. මේ වෙලාවේ විශේෂයෙන් බදු වැඩි කරන්නේ රජයේ ආදායම වැඩි කිරීම අත්‍යවශ්‍යයි. අපිට අඩියක් ඉස්සරහට තියලා යන්න. ඒ නිසා ඒ පිළිබඳවත් අපේ සිළුම ගරු මන්ත්‍රීවරුන්ගේ අවධානය යොමු කිරීම හොඳයි. ඒ වගේම අපි මම දැක්කේ හර්ෂ ආචාර්ය හර්ෂ මැතිතුමා දිගින් දිගට සහනාධාර ගැන කතා කරා. දැන් මේවා ගැන කතා කර කර හිටියානම් ගරු සභාපතිතුමා සිංගප්පූරුව, මැලේසියාව, චීනය වගේ රටවල්. චීනයේ 1975-76 වෙනකොට මිනිස්සු බඩගින්නේ මැරෙන්න ගත්තා. හැබැයි රටේ බලය අතට ගත්ත ඩෙන්සියෝ පින් මේ සහනාධාර සහ අඩු ආදායම් ලාභී මේවා ගැන දැඩි ලෙස කල්පනා කරමින් ඒ පැත්තටම රටේ ආර්ථිකය බර කරා නම් අද ඒවා අදත් අපිට වඩා දුප්පත්ව ඉන්නේ. මොකද මේ රටවල් නිදහස ලබනකොට අපි අපිට වඩා දුප්පත්ව හිටියි. ජපානයේ එක පුද්ගල ආදායම ඩොලර් 80යි අපේ 79යි. ඒ වෙලාවේ කොරියාව එහෙම 29යි 30යි මැලේසියාව 32යි. අපි එක මුග කුඩින් හිටියේ. හැබැයි අද ඒවා 61000යි 13000යි එහෙම උඩට ගිහිල්ලා තිනවා අපි 3000යි ඉර වෙලයි. එසේ ගරු සභාපතිතුමනි මම ඔබතුමාට කියන්න කැමතියි. ජනාධිපතිවරයා මුදල් ඇමතිවරයා හැටියටම ඉදිරිපත් කරපු අයවැය ලේඛනය සමාජ වෙළඳපළ ආර්ථිකයක් ගැන සමාජ ආරක්ෂණ විවෘත ආර්ථිකයක් ගැන කතා කරා. පහුගිය අවුරුදු 100 අපේ මේ පෘථිවි තලයේ තුල සංවර්ධනීය වෙච්ච පොහොසත් වෙච්ච ජනවත් වෙච්ච රටවල් ගත්තොත් ඒ සියලු දෙනා ධනවත් පොහොසත් ශක්තිමත් උනේ පෞද්ගලික විවසාය හා විදේශ ආයෝජන පදනම් කරගෙන. චීනය 1975-76 වෙනකොට විශාල අර්බුදයකට ගියා. මේ වෙනකොට ගරු සභාපතිතුමනි සමාජවාදී ලෝකයේම බිඳ වැටෙන්න පටන් ගත්තා. සෝවියට් දේශයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වලට යන්නේ යනකොට රට 15කට කැඩුනා. යුගොස්ලාවියාව ප්‍රතිසංස්කරණ වලට යන්නේ යනකොට රට 5කට කෑලි වලට කැඩුනා. ඒකට මූලික හේතුවක් තිබ්බා. ඒ හේතුව තමයි සමාජවාදී දර්ශනය ඉදිරිපත් කරපු කාල් මාක්ස්. ඔහු කවදාවත් විවසාය කියන එක පිළිගත්තේ නැහැ. ඔහු නිෂ්පාදන සාධක භූමිය ශ්‍රමය හා ප්‍රාග්ධනය. විවසාය කියන්නේ කම්කරුවාගේ ශ්‍රමය හූරා කාගෙන සල්ලි ගරා ගැනීම සඳහා ධනපතියන් පාවිච්චි කරන්න යොදාගත් වචනයක් කියන එක තමයි ඔහු කිව්වේ. එනිසා එංගල්ස් එක පිළිගත්තේ නැහැ, ලෙනින් එක පිළිගත්තේ නැහැ, මාවෝ සේතුන් එක පිළිගත්තේ නැහැ, කිම්මිල් සුන් එක පිළිගත්තේ නැහැ, හෝචිමි පිළිගත්තේ නැහැ. මේ தත්වයේ තුල මේ මුළු සමාජවාදී ලෝකයේම ආර්ථිකයේ එකතන පල්ලෙන්න ගත්තා. 72 78 මහා ආර්ථික පරිහානිය වෙලාවේ මේකට මූණ දෙන්න බැරි වුණා. ඒකට මූණ දීලා බේරගත්තේ කොමියුනිස්ට් පාලනය වියට්නාමේ හා චීනයේ විතරයි. කොහොමද කරගත්තේ? ඒ කරගත්තේ පෞද්ගලික විවසාය හා විදේශ ආයෝජන පදනම් වෙලා. චීනේ කතා කරා විදේශ ආයෝජක කියන්නේ එන්න අපි ඔබට ඉඩම් දෙන්නම්, අපි ඔබට ගොඩනැගිලි දෙන්නම්, අපි ඔබ ගැන ප්‍රාග්ධනීය 100% ආරක්ෂා කරන්නම්, අපි අපේ කම්කරුවන්ගෙන් කවදාවත් ඔයාලට ප්‍රශ්නයක් එන්නේ නැති වෙන්න සහතික කරලා කියන්නම් කියලා. විදේශ ආයෝජක ආවා. මේ කෝවිඩ් වසංගතයේ වෙලාවෙත් ගරු සභාපතිතුමනි බිලියන 1.7ක විදේශ ආයෝජන යුරෝපයෙන් ආසියාවට ආවා. ඇමරිකාව මරාගෙන මැරෙන්න හදනවා චීනයත් එක්ක. හැබැයි ඇමරිකානු ආයෝජන 63%ක් ගියේ කෝවිඩ් වසංගතයේ වෙලාවෙත් චීනයට. 1990 අපේ අපනයන ආදායම ඩොලර් බිලියන 10යි. වියට්නාමේ 10යි. 2020 වියට්නාමේ විදේශ අපනයන ආදායම ඩොලර් බිලියන 278යි. අපි 12යි. අපි විදේශ ආයෝජනයට බය වුණා. නිව් පෝට්‍රස් කම්පැනි කියන ඇමරිකානු සමාගම එකේ ප්‍රධාන විධායක ශ්‍රී ලාංකිකයෙක්. මේ කටබද්ධ විශ්වවිද්‍යාලයෙන් පිට වෙච්ච කටබද්ධ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙක් හැටියට හිටපු ඉංජිනේරුවරේ. ඔහු ජෙනරල් ඉලෙක්ට්‍රිකල්ස්ගේ විශාල කාලයක් වැය කරා. ඔහුට පේටන් බලපත්‍ර 30ක් තියෙනවා. ඔහු මේ කම්පැනියේ ප්‍රධාන කොටස්කාරයෙක් වගේම ප්‍රධාන විධායකයෙක්. ඒක ලංකාවට එනකොටත් කෑ ගැහුවා. ලෝකේ පළවෙනි ධනපතියන් 4-5 දෙනා අතර ඉඳන අම්බාට් අපේ වරායේ බටහිර පර්යන්තයට එනකොට කෑ ගැහුවා. කොහොමද මේ රට නැගිට්ටුවන්නේ? අර වරායේ නගරේ හදපු ඒ චීන සමාගමට අපි ගොඩ නගපු අලුත් බිමෙන් අතෙන් එකක් දීපුවාම යහපාලන රජය ඇවිල්ලා ඉක්මනින් ඒක උදුරලා අරගෙන ඒක බද්දට දුන්නා. ඉතින් විදේශ ආයෝජක මේ රටට එයිද? කොළඹ දිස්ත්‍රික්කයට වඩා වර්ග කිලෝමීටර් 9යි සිංගප්පූරුව ලොකු 729යි. කොළඹ 720යි. හැබැයි සිංගප්පූරුවේ ලීකන් පටන් ගත්තේ එන්න ඇවිල්ලා මේවා සින්නක් කර අරගෙන ව්‍යාපාර පටන් ගන්න. මැලේසියාවයි මහතීර් මොහමඩ් තුංකු අබ්දුල් නිවාස අඩස්සියට දාලා රට බාර අරගෙන කිව්වේ මට භූමි පුත්‍ර නීතියේ හින්දා සින්නක් කර උඹලට දෙන්න බෑ. හැබැයි උඹලා 99 අවුරුදු බද්දට ඕන නම් 99 අවුරුදු බද්දට, 999 අවුරුදු බද්දට ඕන නම් 999 අවුරුද්ද නැන් එන්න ඇවිල්ලා මැලේසියාවේ ආයෝජනය කරා. ඉතින් රටවල් නැගිට්ටේ එහෙම. වියට්නාම් යුද්ධේ වෙලාවේ ඇමරිකානුවන් වියට්නාම් එක මිනිස්සෙක්ගේ ඔළුවට කිලෝ 50ක් වෙන්න බොම්බ දැම්මා කියලා හෝචිමින්ම කිව්වා. හැබැයි වියට්නාමේ ආර්ථික ප්‍රතිසංස්කරණ වලට ගියමින් කොමියුනිස්ට් පාලනය ආරක්ෂා කරගන්න යනකොට වැඩිම ආයෝජකයාවේ ඇමරිකාවෙන් හා යුරෝපයෙන්. ඔන්න ආදරෙන් බාරගත්තා. උන් ආදරෙන් බාරගත්තා. ඒ නිසා අද වියට්නාමේ නැගිටලා ඉස්සරහට එන්නේ. එසම මම හිතන්නේ මේ අයවැය ලේඛනයේ පදනම උනේ පෞද්ගලික විවසාය හා විදේශ ආයෝජන. ඒක තමයි පදනම උනේ සිංගප්පූරුවට. ඒක තමයි පදනම උනේ චීනයට. අද චීනය මිලදී ගැනීමේ ශක්තිය අතරින් ඇමරිකා එක්සත් ජනපදයට වඩා බිලියන 5000ක් උඩින් ඉන්නවා.
ගරු මැතිතුමා තවත් විනාඩි දෙකක් තියෙනවා.
තව අවුරුදු 7ක් 8ක් යනකොට චීනයේ ලෝකේ මහා බලවත් ආර්ථිකය බවට පත් වෙනවා. මොකද්ද පදනම කරගත්තේ? පෞද්ගලික විවසාය. සියලුම රාජ්‍ය ගොවිපළවල් රජයේ කර්මාන්සලා පෞද්ගලික අංශයට දුන්නා. විදේශ ආයෝජකයන්ට දුන්නා. ඒවුන ආරක්ෂා කරා. එනිසා හුන් නැගිට්ටා. සම්ම කියන්න කැමති. අපි ප්‍රමාද වෙලා හෝ මේ තැනට එන එක හොඳයි. මේක අපි උත්සාහ කරා ගරු සභාපතිතුමනි 97 ඉඳලා. චන්ද්‍රිකා මැතිනී බලයට එනකොට අපි කිව්වේ විවෘත ආර්ථිකයට මානසික මහුණුවරක් දෙනවා කියලා. අපට ඕනකම තිබ්බා සම්පූර්ණ සංයුක්ත ආර්ථිකයේ ගමන් මග වෙනස් කරගන්න. ඒක මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමත් කරා. නැත්තම් අපිට 2010 2015 ආසියාවේ වේගයෙන්ම සංවර්ධනය වෙන රට වෙන්න බෑ. එනිසා අපේ ආචාර්ය හේරත් මැතිතුමා කිව්වේ මේක හරි බහානකයි හරි බහානකයි අපි විරුද්ධ වෙච්ච දෙත යන්නේ මේ පරණ එක්සත් ජාතික පක්ෂයේ ඇත්ත. හැබැයි අපි තතන තතන යන්න ලැහැත්තුනේ විදේශ ආයෝජකයන් හා පෞද්ගලික විවසාය ශක්තිමත් කරමින් අපි මේ රටේ ආර්ථිකය ගොඩනගන්න. ඒකට තමයි යන්න ලැහැත්තු. එනිසා මම හිතන්නේ ඉතාම දුෂ්කර මොහොතක ඉදිරිපත් කරපු මේ අයවැය ලේඛනේ අපිට නැගිටින්න ඕන. ඒකට නැගිටින්න නම් අපිට ශක්තිමත් විදේශ සංචිතයක් හදාගන්න ඕන. මේ ණයතික බේර ගන්න ඕන. ඉතින් මේකට අවුරුදු 10ක් 15ක් බලා ඉන්නේ නැතුව අපිට තීන දෙයක් විකුණලා අපි මේ සංචිතය හදාගෙන මේ ණයතික බේරගෙන නැගිටින්න පටන් ගත්තොත් සභාපතිතුමනි අපේ ගමන ඉක්මන. බොහොම ස්තුතියි.
සුදීගර මෙතුමනි.